අද අපි මේ ශ්‍රේෂ්ඨ අවස්ථාවක් පුතුම් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාධිය පිළිබඳව මුල ඉඳලම ඒ වගේම ආරම්භයේ පටන්ගෙන ආධුනික පින්වත් පිරිසටත් ඒ වගේ අපේ ස්වාමීන් වහන්සේලාටත් ගැනීම අද බලාපොරොත්තු වෙන විශේෂ අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවේදී අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ මුල ඉඳලා මොකද ආධුනික පිරිසක් ඉන්න නිසා කොහොමද අපි කර්මස්ථානයක් වැඩිවීමට මූලික පියවර සකස් කරගන්නේ කියන කාරණේ පළමුව හැමදෙරම තේරුම් අරගන්න ඕනේ. අපි දැන් ආරම්භයේදීම කර්මස්ථානයක් ඉල්ලන පිරිසක් හිටියොත් ඒ පිරිසට අපි කොහොමද ඉස්සෙල්ලා මේ සාසන කර්මස්ථානයක් ලබා ගැනීමට මඟ පාදා දෙන්නේ කියන කාරණේ ධම්ම අපි මේ සාකච්ඡාව සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපි හිතමුකෝ මේ බුද්ධ ශාසනය පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබුණාට මේ කර්මස්ථාන පිළිබඳව දැනීමක් නැති. නමුත් මේ භාවනාව කෙරෙහි කැමැති සාසන කර්මස්ථානයක් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන ඒ පින්වත් දරුදරියන් ඇතුළු සෑම පිරිසකටම ඒ උතුම් අවස්ථාව ලබා ගන්නට නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ මූලික ලක්ෂණය එනම් ඒ මූල ධර්මයේ පළමුව තේරුම් අරගන්න ඕනේ. අපිට ගොඩාක් හිතන්න දෙයක් නැහැ, ගොඩාක් ඉගෙන ගන්න දෙයක් නැහැ. ත්‍රිපිටකයයි කියලා ගොඩාක් බලා ගන්න, පාළි ඉගෙන ගන්න මේකක්වත් අවශ්‍යතාවයක් නැහැ. කර්මස්ථානයක් වැඩිවීමට මාර්ගය පාදා ගන්න. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී සමහර ලාවට කිසිම ධර්මයක් පිළිබඳ අහපු නැති එක එක ආගම්වල හිටපු අය, එක එක දෘෂ්ටි ගත්ත අය. ඒ අය තමයි ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ හමු වෙලා යම් වෙලාවක ඒ ධර්මයක් අහලා ඊට පස්සේ බොහෝම සුළු වෙලාවක් තුළ අහගත්ත ධර්මයක් අර්ථවත්ව අහගෙන ඒ සාරාංශයේ කර්මස්ථානයක් වශයෙන් අරගෙන පිට වෙලා ආරණ්‍ය රුක්මුල් ශුන්‍යාගාර ආදීට ගිහිල්ලා සමහර ලාවට උදේ ගිය කර්මස්ථානයෙන් හවසත් ප්‍රතිඵල ලබා ගත්තා. දින ගණනක් ඇතුළතත් ප්‍රතිඵල ලබා ගත්තා. ධ්‍යාන මාර්ගඵල අරිහත් ඵලයට එන කම්ම සිද්ධ කරගෙන සම්පූර්ණ කරගත් අවස්ථාව ගැන බොහොම අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී 84,000 ධර්මස්කන්ධයයි කියන ඔය සියල්ලම අරගෙන හිම ලැහැත්තුනේ නැහැ. එක එක ලක්ෂණ පද රස පච්චු බට්ටාන පදට්ටාන ඔය ආදී වශයෙන් අද කියන මේවා එකක්වත් විග්‍රහ කරගෙන ওই තරම් ගොඩාක් අරගෙන ගිහිලා නෙමෙයි ඒ කර්මස්ථානේ සම්පූර්ණ කරගත්තේ. අර්ථවත්ව වටහා ගන්න පුළුවන් හරවත් ධර්මයක් බොහෝම කෙටියෙන් තේරුම් අරගෙන ඒ කෙටියෙන් දේශනා කරපු ධර්මයක් අර්ථවත්ව විස්තර කරගෙන ඒ ධර්මකාණ්ඩය අරගෙන ගිහිල්ලා ඒ ධර්මකාණ්ඩය තුලින් තමයි ධ්‍යාන මාර්ගඵල සියල්ලම සම්පූර්ණ කරගත්තේ. මේ ධ්‍යාන කියන ඒවා මාර්ගඵල ලබා ගැනීමට තියෙන මූලික කර්මස්ථානයේදී පෙන්වා තියෙන්නේ කුමාරයෙකුට ආභරණ වායි කියලා. අමුතුවෙන් ගන්න දෙයක්, අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. ධ්‍යාන කියන ඒවා નિરાයාසයෙන් ලැබෙනවා. හැබැයි මාර්ගය පොඩ්ඩක් හරි වෙනස් වුණොත්, ඒ මාර්ගය වෙන පැත්තට හැරුණොත් ඒ කර්මස්ථානය වැඩෙන්නේ නැහැ. වැරුණාට පස්සේ වැඩුණයි කියලා දැනගන්නවා මිසක් කල්තියා දැනගෙන ඒ ධර්මය වඩනවා නෙමෙයි, වැඩුණාට පස්සේ වැඩුණ බව දැනගන්නවා. මේක තමයි ත්‍රිමුණ ක්‍රමය. ඉතින් අපි ඔක තේරුම් අරගන්න ඕනේ. අන්න ඒ ක්‍රමයමයි අදත් එදත් කවදත් ඒ ආර්ය මාර්ගයක් ආර්ය ඵලයක් ලබනවා නම් ඒ ක්‍රමය තමයි නියම ක්‍රමය. ඉතින් අද වෙන එකක්, ඒ කාලේ වෙන එකක් එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපි හොඳින්ම තේරුම් අරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් අපි දැනගන්න ඕනේ ඒ අපිට අවශ්‍ය කරන කර්මස්ථානිය ලබා ගන්න. කර්මස්ථානයක් දෙනවයි කියලා කියන්නේ වචනයක් දීලා මේක වලවලා ඉන්න කියන එක නෙමෙයි. ඒ කර්මස්ථානිය නම් තමාගේ හිතට ධර්මයේ තුලින් මතුවෙන්න ඕනේ. ඒකයි නියම ක්‍රමය. මූලිකව ධර්මයේ ශ්‍රවණය කිරීම, ඒ තුලින් තමන්ට අවබෝධයක් ලැබීම, ඒ අවබෝධය තුලින් ලැබෙන්නා වූ සාරාංශය තමයි තමාගේ හිතේ කර්මස්ථානයක් හැටියට වැඩෙන්නේ. ඉතින් මේ වෙලාවේදී දකින්න තියෙනවා කිසිම ශාස්ත්‍රෝවරේ ලෝකයට පෙන්වා දුන්නේ නැති. ඒ වගේම සත්‍යය කියන බුදු පියාණන් වහන්සේට ගෝචර වුණ ඒ සත්‍ය ධර්මයේ විග්‍රහ කළාට පස්සේ අන්න ඒ තුලින් ලෝකයේ කුමක්ද කියලා හඳුනා ගැනීම ඉස්සෙල්ලාම කරනවා. ලෝකයේ නිත්‍යයි සපයි ආත්මයි කියන මේ දෘෂ්ටිය තමයි මේ ලෝක සත්‍යය බොහෝ කල් අනාදීේ පටන් ගමන් කරන්නේ. ඔන්න ඒ දෘෂ්ටිය ඉස්සෙල්ලා කැපිලා යන්න ඕනේ ධර්මයේ තුලින්. නිත්‍යයි කියන මේ ලෝකයේ පිළිබඳ නිත්‍යයි කියන අදහස වැරදි හැටියටත් හේතු සාධකත්වය දැනගෙන එහෙනම් මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැ කියලා. හිත පිළිබඳ වේවා, ගත පිළිබඳ වේවා, කොතන හෝ වේවා යමක් හටගත්තා නම් ඒ හටගත් එක වෙනසිල යනවා, විනාශයටපත් වෙනවා කියලා මෙන්න මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් මිසක් අන්‍ය කිසිම ධර්මයකින් දැනගන්න ලැබිලා නැහැ. ලෝකේ යම්තාක් පහළවීම් තියෙනවා නම්, හට ගැනීම් තියෙනවා නම්, ඒ හටගත් සෑම දෙයකටම උරුම ධර්මතාවයක් තියෙනවා, විනාශ වීම. ඉන් ඒ බඳු වන්නාවේ ධර්මතාවයේ තේරුම් ගන්න බැරි අන්‍ය ශාස්ත්‍රවරු සදාකාලික ස්ථාන පැනෙව්වා. සමහර වෙලාවට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මන් ඒ ස්ථාන සදාකාලිකයි කියලා පැනෙව්වා. ඒ වගේම එකම දෙවියන් වහන්සේ සදාකාලිකයි කියලා පැනෙව්වා. මේ ආදි වශයෙන් ඒ පුද්ගලත්වයන් ඒවට පනවගෙන කාලින් කාලීම වෙනස් කරගෙන හිමත් ඇවිත් තියෙනවා. නමුත් කුමන ශාස්ත්‍රවරයෙක් නමුත් සියලු තැන්නේ සියල්ලම හටගන්න සෑම දෙයක්ම විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ධර්මයේ පෙන්වුවේ නැහැ. ඒ සත්‍යය පෙන්වා දුන්නේ බුදු පියාණන් වහන්සේ පමණයි. ඒ සත්‍යය එහෙම නෙමෙයි කියන්න කිසිම සමතේ තුන් ලෝකෙම බිහි වෙන්නේ නැහැ. කොයි ලෝකයකවත් බිහි වෙන්නේ නැහැ. කිසිම දාගෙතේ බිහි වෙන්නේ නැහැ. හටගත්ත සියල්ලෙන් මෙන්න මේ දේ විනාශ නොවි පවතිනවා කියලා කියන්නේ කෙනින්. එහෙම කිව්වා නම් ඒක තේරුම් ගන්න බැරිකම නිසා, නුවණ මදිකම නිසා බහැපු තීරණයක් නිසා, මුලාසහගත තීරණයක් නිසා සත්‍ය තීරණයක් නෙමෙයි. ඒක ධර්මයේ තේරුම් ගත්තට පස්සේ, වැටුණාට පස්සේමයි ඒක තේරෙන්නේ එහෙම බව. බුදු පියාණන් වහන්සේ ලෝකයට මේ උතුම් ධර්මයේ දේශනා කරන්න ඉසෙලා උන්වහන්සේ ආර්ය පරිශ්‍රණය තුළින් ඔය හැම දහමක් පිළිබඳව විග්‍රහ කළා, තේරුම් ගත්තා. තේරුම් අරගෙන දැනගත්තා ලෝකයේ හැම කෙනෙක්ම විමුක්තිය කියලා පනවන්නේ හටගත් දෙයක්. කොතන හරි භාවනාවක් කරලා, එහෙම නැත්නම් පින් දහම් කරලා ඒ තුළින් ලබන්නා වූ යම්කිසි උපතක් ඇත්නම් අන්නේ උපතක්ම තමයි විමුක්තිය හැටියට පෙන්වන්නේ. බුදු පියාණන් වහන්සේ ඒ බෝධිසත්ව අවස්ථාවේදීම ඒක එහෙම වෙන්න බෑ කියන කාරණේ අනුමාන සත්‍ය තීරණයකට බැස්සා. කොතන නමුත් යමක් හටගත්තා නම් හේතුවක් නිසායි හටගන්නේ. ඒ හටගත්තා වූ හේතුව ඒ හටගත්ත දෙයක පැවැත්මට ඒකාන්තයෙන් ගෙවෙනවා. පෙර නොතිබූ දෙයක් ලෝකේ හටගත්තා නම් හේතුවක් මුල් කරගෙනම හටගත්ත දෙයක් මිසක් එහෙම නැතුව හටගන්න හේතුවක් නැහැ. අහේතුක ලෝකේ යමක් හටගන්න විදිහක් නැහැ කියන මේ ඥානවන්ත තීරණයට බෝධිසත්ව කාලෙදිම උන්වහන්සේ බැහැලා තිබුණා. අන්න ඒකෙන් දැනගත්තා උන්වහන්සේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත මේ අය ළඟට ගිහිලත් මේ ලෞකික දැහැන් වැළුවා. ඒ වාර්ය පරිශ්‍රණයක් කරන අවස්ථාව. නිගමනයකට බැහැපුවා නෙමේ, පරිශ්‍රණ අවස්ථාව. ඒ අවස්ථාවේදී ඒ අයගේ අන්තිම කෙලවර විමුක්තිය හැටියට පෙන්නපු අන්තිම තැන බලපුවාම ආලාර කාලාම කියන ඒ තාපසතුමා පෙන්නනවා ආකින්චඤ්ඤායතන කියනා විස්ථානයක් නিত্য ස්ථානයේ හැටියට. ඒක පැවැත්ම. යම් තැනක පැවැත්මක් හේතුවක් නිසා හටගත්තා නම් ඒ හේතුව ඒකට ගෙවිලා යනවා. ඒ පැවැත්ම කවදාවත් ස්ථිරව පවතින විදිහක් නෑ නේද කියන එක මේ මහා බෝධිසත්ව ඥානියන් උන්වහන්සේ නිගමනය කළා. යම් තැනක යමක් හටගත්තා නම් හටගත්ත දේ කවදා හරි ගෙවිලා යනවා නම් ඊට පස්සේ ඒ තත්ත්වය ඉවර වෙනවා නම් ඒක විමුක්තියක් වෙන්න බෑ, සැනසෙන්න බෑ කියන නිගමනේ සත්‍ය තීරණයක් වශයෙන් උන්වහන්සේ ලැබුවා. ඊට පස්සේ එතනින් එහාට තමයි උද්දකාරාපුත්ත කියන තවත් යෝගියෙක් හම්බ වුණේ. ඒ යෝගියාගෙන් බලපුවාම එයා තවත් එහාට තිබිච්ච නැන ලෝකයේ තියෙන බවාග්‍රයයි කියන, නේව සංඥා නාසඤ්ඤායතනයි කියන යම් තලයක් පිළිබඳව විග්‍රහ කළා. අන්නේ කරගත විග්‍රහයෙන් එතෙන්ටත් උන්වහන්සේ බොහොම සුළු කාලයක් තුළදී පත් වෙලා ඒ ස්ථානයත් හට ගන්න දෙනවා. ලෝකයේ කෙබඳු තැනක හෝ කුමන ආකාරයෙන් හෝ හට ගැනීමක් වුණා නම් හටගත්ත දේ හේතුවක් නිසාමයි හටගන්නේ. හේතුවක් නිසා හටගත්තා නම් හේතුවක් කවදාවත් සදාතනික වෙන්න බෑ. මොකද යම් ශක්තියක් ගැප් කරලා ඒ ශක්තිය තුළින් නිෂ්පාදනයක් යමක සිද්ධ වුණා නම් ඒ මොනතන නමුත් ඒ ශක්තියකට ගෙවෙන්න ඕනේ. ඒ ශක්තිය ගෙවිලා ඒක කෙලවර වෙන දවසක් තියෙනවා. ඒකාන්තයෙන් ඒ ශක්තිය නැතුව ඒක පවතින්න බෑ. මෙන්න මේ නිගමනය නිසා දැනගත්තා නේව සංඥා නාසඤ්ඤායතන කියන තමයි ලෝකේ යන්න තියෙන ඉහළම තැන. එතෙන්ට ගියත් මහා කල්ප 84000ක් කියන කාලයක් තුළදී ඒක නැති වෙලා යනවා. මහා කල්ප 84000ක් නැති වෙනවා කියලා දැනගත්තා ලෞතර බුදුනාට පස්සේ. නමුත් මුලදී තිබුණා එක්තරා නිගමනය, යම් තැනක යමක් හටගත්තා නම් ඒකාන්තයෙන් ඒකට ගෙවීමක් තිබිය යුතුයි. ඒක සදාතනික වෙන්න බෑ. එහෙනම් ඊබඳු වන්නාව සදාතනික වෙන්න බැරි තැනක හටගෙන වෙනසුණා නම් ඌට ඊළඟට මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේ දැක්කා. ඔහු සත්‍යය දැකලා තිබුණ නැත්නම්, ඇත්ත දැකලා තිබුණ නැත්නම් ඔහුට සිද්ධ වෙනවා එතන කාලේ ගෙවුනට පස්සේ නැවත වාරයක් සසර සැරිසැරීමට එන්නේ. මෙන්න මේ සත්‍ය තීරණයක් අනුමාන තීරණයකින් නිගමනයකට බැහැලා. මේ එක තැනකවත් නිවන නෑ කියලා. නිවෙන්න පුළුවන් කමක් නෑ, සැනසෙන්න පුළුවන් කමක් නෑ. කුමක් නිසාද? මේ සංසාර අනාථ ගමනක් එන බව උන්වහන්සේ තමාගේම ප්‍රත්‍යක්ෂ නුවණින් දැනගෙන හිටියා. ඒ බෝධිසත්ව අවස්ථාවේදී. මොකද ඒ දෙහැන් වලටත් පේනවා සසර ගමනක හැටි. භවයෙන් භවයේ මේ ලෝක සත්‍යය ගමන් කරන හැටි ඒ මිනිසස ඉක්මෙව් දිවසර දකින්නවා. ඒ දකින්න නිසාම උන්වහන්සේ දා දැනගෙන හිටියා යම් තැනක ඉපදුනා නම්, එතනින් චුත වුණා නම්, නැවත වාරයක් මේ සසර ගමනට වැටිලා ආයසරයක් සැරිසැරීමක් තියෙන බව. මෙන්න මේ නිසා දැනගත්තා නේව සංඥා නා සංඥායතන කියන තැනේ උපන්නත් ඒක ගෙවිලා ගියාට පස්සේ ආයිත් එයා සැරිසැරීමට වැටිය යුතුයි. මෙන්න මේ නිගමනයේ ඉඳලා කල්පනා කළා යම් තැනක හට ගැනීමක් තියෙනවා නම් එතන විනාශයක් තියෙනවා. යම් තැනක හටගත් දෙයක් විනාශ වෙනවා නම් ඒක විමුක්තිය වෙන්න බෑ. ඒක සැනසුම් සහගත දෙන වෙන්න බෑ. තාවකාලික ප්‍රමාද වෙවි විවේක කාලයක් ගත කරනවා වගේ ඉන්නවා විතරයි. එහෙනම් ඒකෙන් කවදාවත් මං සැනසුණා මං නිමුණා කියලා සතුටු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. මොකද මතු අනාගතයේදී සංසාර ගමනකට නැවත වැටෙනවා නම් යම් තැනක් එහෙම වැටෙද්දී වැටින්න හේතු තියෙද්දී යම් තැනක කල්ප මහා කල්ප 84000 කිරියත් වැඩක් නෑ. මොකද හේතුව කවදා හරි මහා කල්ප 84000 ගෙවෙනවා. ඒ ගෙවෙනකන් ඊයා ඉන්න පුළුවන් මං හරි විවේකයෙන් සැනසille ඉන්නවා කරදරයක් නැතුව ඉන්නවා කියලා. කොතන හරි ඊට ගැලපෙන අත්බැවක් ලබලා. හැබැයි 84000 ගෙවිච්ච දාට අනේ අපෝ කියන්න වෙනවා. එදාට මොකද වෙන්නේ? ආයිසරයක් අර පෙර වාගේම සසර ගමනට වැටුණා නම්. ඒ සසර ගමනකට හිමි යම් උරුමවන්නා වූ යම් දුක් කරදරයක් ඇද්ද? ඔහුට ඒකෙන් මිදීමක් නැහැ. යම් තැනක හට ගැනීමක් තියෙනවා නම් හටගත්ත දේ ජරාවටපත් වෙනවා නම් වැහැරිලා යනවා නම් වෙනසිලා යනවා නම් එතන ඇසුරු කරපු යම්තාක් දේවල් හටගත්තා නම් හටගත්ත දේ වැහැරෙනවා නම් වැහැරිලා විනාශයටපත් වෙනවා නම් එහෙම දෙයක් කවදාවත් මම කියලා තබා ගන්න මගේ කියලා තබා ගන්න මගේ ආත්මය කියලා ඉන්න පුළුවන් සුදුසු තැනක් නෙමෙයි කියන එක සත්‍යයට අනුකූලව උන්වහන්සේ දැකලා නිගමනය කළා. යම් තැනක හට ගැනීමක් නැද්ද? එතන විනාශ වෙන්න දෙයක්වත් නැහැ. හට ගැනීමක් යම් තැනක නැද්ද? එතන දුක හට ගන්න ක්‍රමයක්වත් නැහැ. හට ගැනීමක් නැති තැනක් යම් තැනක වේනම් යම් තැනක කියන්නේ යන්නේ හට ගැනීමක් නැති ස්වභාවයක් ඇතනම් අන්නේ ඒක නිවන විය යුතුයි. මේ බුදු පියාණන් වහන්සේ මූලිකම නිවන ගැන කරපු තීරණේ බෝධිසත්ව කාලෙදි. මෙන්න මේ තීරණේ පිළිදලා උන්වහන්සේ බැලුවා හට ගැනීමක් සහ මුලින් නැති කරන්නේ කොහොමද? කොතන හරි හට ගැනීමක් තියෙනවා නම් ඒක ගෙවීමක් තියෙනවා. හට ගැනීමක් නැතිනම් යම් තැනක එතන ගෙවෙන්න දෙයක් නැහැ, වෙනසෙන්න දෙයක් නැහැ, ජරාවටපත් වෙන්න දෙයක් නැහැ. ජරාවක් නැත්නම් මරණයක් නැත්නම් ශෝක කරන්න පරිදේවයක් දුකක් දොමනසක් උපායාසයක් එන්න කිසිම දුකකට එන්න හේතුවක් නැහැ. එහෙනම් දුක නැත්තේ යම් තැනකද හට ගැනීමක් නැති තැනයි කියලා උන්වහන්සේ ගත තීරණේ බැහැලා තමයි මේ ආර්ය පරිශීණිය තුළින් උන්වහන්සේ යම් නිගමනයකට බැස්සේ. නිවන එතනයි. අන්න ඒක කිසිම කෙනෙක් ලෝකේ හොයාගෙන තිබුණේ නැහැ. ලෝතරා බුදු පියාණන් වහන්සේට ඇරෙන්න ලෝකයේ දහම් දෙසන්ට හේතුකාරක ඇති ආකාරයෙන් දැනගන්න තව කිසිම සමතෙක් ලෝකේ පහළ වෙලත් නැහැ, පහළ වෙන්න හේතුත් නැහැ. ඒක අද වෙනකන් ඔප්පු වෙනවා. කිසිම සාස්ත්‍රුවරේ ඒ ධර්මයේ ආසන්න ධර්ම මාත්‍රයක්වත් දේශනා කළ නැති නිසා. ඒසා බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව කාලේදී මූලික වැහැපු නිගමනයේ ඉඳලා පරිශීණය කිරීමේදී උන්වහන්සේ නිගමනය කළ හැමතැනම මේ හට ගැනීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා නම් හටගත සියල්ලටම වෙනසීමක් උරුමයි. හටගත දෙයක් වෙනසෙනවා නම් ඒ ස්ථානයේ මමයි කිව්වොත් මගේ කිව්වොත් මගේ ආත්මය කිව්වොත් මේක මුලාවක්. මෙන්න බුද්ධත්වයේ හේතුකාරක වෙන මූල ධර්මයේ පිළිබඳව බෝධිසත්ව අවස්ථාවේදීම අප්‍රමාණ ගුණ ඇති පාරමිතා බලය නිසාම උන්වහන්සේට නැගුණ අනුමාන ඥානය. මෙන්න මේ ඥානයේ පිහිලා තමයි උන්වහන්සේ කල්පනා කළේ. එහෙනම් මොකද්ද මාර්ගය? යම් තැනක යමක් හට ගන්නවා නම් ඒ හට ගන්න දේ වෙනසෙනවා නම් මෙන්න මේ හටගත් දේ වෙනසෙන තැන මගේ කියලා අල්ලන්න දෙයක් නැහැ. එහෙනම් ඇයි මේ සත්‍යය සැරිසරන්නේ කුමක් නිසාද කියලා බලනකොට දැක්කා යම් තැනක මමයි කියන හැඟීම තියෙනවා නම් දෘෂ්ටිය තියෙනවා නම් මගේ කියන දෘෂ්ටිය තියෙනවා නම් මේ මගේ ආත්මයයි කියන මමත්වයෙන් බැහැගත් මේ දෘෂ්ටිය තියෙනවා නම් ඒ තාකල් ලෝක සත්වයාට මමය මගේය මගේ ආත්මය කියන මේ දෘෂ්ටිය මිදෙන්නේ නැත්නම් ඒ තරමටම සසර ගමන කෙලවරක් කරන්න බෑ. සසර ගමනට හේතුව නැගින්නේ මමය මගේය මගේ ආත්මයයි කියන මේ தත්ත්වය උඩයි කියලා මූලික වශයෙන් දැනගත්තා. එනම් මමයේ මගේ මගේ ආත්මයයි කියන දෘෂ්ටියට වැටෙන්න හේතුව මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඇති නිසා කියලා දැනගත්තා. ඇත්ත කිව්වේ මොකද්ද? හටගත්ත යමක් ඇතනම් ඒ හටගත්ත දෙන සදාකාලිකව පවතින්නේ නැහැ, කවදා හරි ඒක විනාශ වෙනවා. අන්න ඒක නොබැලුව නිසාම, නොහිතුව නිසාම. ඒ ස්ථානයේ සදා නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ලෝක සත්‍යය බැඳිච්ච නිසාම. ඇත්ත පේන්නේ නැති මුලාවකට ලෝක සත්‍යය වැටෙනවා කියලා දැනගත්තා. මෙන්න මේ මුලාව යම් දවසක අත්හැරගත්තා නම් පැවැත්මට හේතුකාරක වන ශක්තිය නිකුත් වෙන්නේ නැහැ. පැවැත්ම හටගන්නේ නිකන් නෙමේ ශක්තියකින්. පැවැත්මට ශක්තිය මොකද්ද? නිත්‍යයි සැපයි ආත්මයි කියන මෙන්න මේ දෘෂ්ටියකට බැහැලා. මෙන්න මේ දෘෂ්ටියෙන් බැහැලා එකෙන් මිදෙන්න බැරුව. ඒකට අනුකූල වන්නා වූ දේවල් ප්‍රියයි මනාපයි යහපතයි කියලා ලෝකේ හොයාගෙන අල්ලාගෙන. අන්නේ ඒ සඳහා හිතෙන් කයෙන් වචනෙන් කටයුතු කෙරුවානම්. මෙන්න මේ නිසා නිත්‍යයි හැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ලෝකේ කොතන හෝ සාරවත් කියලා අරගෙන, මේ එකතුන් සාරවත්යෙන් යුක්තයි කියලා අරගෙන, අන්නේ සාරත්වේ කරා ගමන් කිරීමට කාර කරනවා. එහෙනම් ක්‍රියා කරනවා. මොනවද ක්‍රියා කරන්නේ? හිතෙන් ක්‍රියා කරනවා, වචනෙන් ක්‍රියා කරනවා, ක්‍රියාවෙන් ක්‍රියා කරනවා. මෙන්න මේවට කියව සංකාර කියලා. අන්න සංකාර කියලා කිව්වොත් මොකද? මේ සංකියන්නා වූ එකතුන් සඳහා යමක් කරන්නේද ඒව සංකාරයි. මෙන්න මේ සංකාර වැඩපිළිවෙල යම් තාකල් තියෙනවාද? ඒ තාකල් එකින් එකට දැක්ක ඒක තිබුණොත් මොකද්ද හටගන්නේ? සංකීර්ණ එකතු වේ කටයුතු කරන්න කරන්න ලෝකයේ පිළිබඳව නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් විඥාන හටගන්නවා. නේද? එක එක විදිහ හිත හටගන්නවා. මට හිතයි මෙහෙම කෙනෙක් වෙන්න. අන්න හිතක් හටගත විඥානය. මට හිතයි මේ ලස්සන දේ බලන්න. චක්කු විඥානය. මට හිතයි මේ ලස්සන හොඳ දේ මිහිරි දේ අහන්න. සෝත විඥානය. මට හිතයි මේ ගන්ධය ආග්‍රහණය කරන්න. ගාන විඥානය. මට හිතයි මේ රසවද්දී ඇසුරු කරගෙන රස විඳ විඳ ඉන්න. ජීවහා විඥානය. මට හිතයි මේ ප්‍රියමනාප ආස්වාදී ආස්වාද විඳ විඳ ඉන්න කායික වශයෙන්. කාය විඥානය. මට හිතයි මේවා ගැන හොඳට හිත හිතා මේ මනෝලෝකේ ආස්වාද විඳින්න. මනෝ විඥානය. මෙන්න මේ විඥාන ටික නිකන් නැගෙන්නේ නැහැ, මේවා හේතුවක් ඇතුවයි නැගෙන්නේ. ආහාරයක් ඇතුවයි නැගෙන්නේ කියලා දැනගත්තා. මොකද්ද මේවට තියෙන ආහාරය? අර ප්‍රියයි මනාපයි යහපතයි කියන හැඟීමි. නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියේ පිහිටලා. ඒවා සාරයි කියලා අරගෙන. ඒවා පිළිබඳ හිතෙන් කයෙන් වචනෙන් කරන්න පටන් ගත්තාම ඇති වෙන ශක්තිය තමයි. ඔය හිත හට ගන්නවන්නේ කියලා දැක්ක. අපි සංඛාරපත්‍ය විඥානං කියලා හිතන් කිව්වට එකපාර ඔක තේරෙන්නේ නැහැ. ඔය විදිහට විග්‍රහ කරගත්තාම ඔක හොඳට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ හිත හට ගත්තාම මොකද වෙන්නේ? ඒ හිත හට ගත්තාම ඒ જાතිය හිත කර බහින අදහස් තියෙනවා. ඒකට නැමිලා හිටිනවා. අපි හිතමු යම්කිසි ආකාරයකින් ලස්සන රූප බලන එක හොඳයි. මට ලස්සන රූප බල බලා ඉඳැන්නා. ඔන්න හිත හටගත්තා. එහෙනම් විඥානය හටගත්තා. ඔය හිත නිසාම ඔහුට බහිනව එක දෙයක්. මොකද්ද? ඒ විඥානයේ හැමිලෙම ඉල්ලන දෙයක් තියෙනවා. ඒක තමයි ඒක නිස්පාදිනේ වෙච්ච જાතියේ අර ලස්සනේව බලලාම නිස්පාදිනේ කරගත්තා. මට හිතයි ලස්සනේව බලන කිව්ව අදහසේ පිහිටලා. ඒවම නැවත නැවත හොය හොයා බල බලා ඇසුරු කරන්න අදහසක් එනවා. ඒකට නැමිලා හිටිනවා. අන්නේ නැගිලා හිටපුවාම කියනවා නාම වුණා. ඒක රූපණය කරනවා. නැත්නම් නැවත නැවතත් උපනංවාගෙන ඒකේ භුක්ති විඳින්න බලනවා. එතකොට ඒක රූප වුණා. ඔන්න ඔය නැමිලා හිටලා ඔය රූපයන් පිළිබඳ යන අදහස එනකොට ඔය විඥානීයම තමයි ඒ જાතියේ නාම රූප වහින්නේ කියලා කිව්වා. ඒ නාම රූප බහිනකොට මේක ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවයයි. ඕක තමයි ලෝකේ තියෙන මාර බන්ධනිය කියන්නේ. ලෝකේට ලෝක සත්‍යය නිකන් ඇදෙන්නේ මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කියන මේ ලෝක සත්‍යය භුක්ති විඳින ඇතුළු කරන දේවල්. ප්‍රිය ස්වභාවයෙන් යුක්ත ඒවා තියෙනවා, මధుර ස්වභාවයෙන් යුක්ත ඒවා තියෙනවා. අන්නේ ප්‍රිය ස්වභාවය නිසාම, මధుර ස්වභාවය නිසාම ලෝක සත්‍යය ඒව ඇලෙනවා. ඒවා ආස්වාද ජනකයි. ආස්වාද ජනක නිසාම ඒ ආස්වාදයේ බැඳිලා නැවත නැවතත් ඒ ආස්වාදයේ භුක්ති විඳින බලාපොරොත්තුවේ මතුමතු බලාපොරොත්තු ඇති කරගන්නවා. මෙන්න මේ බලාපොරොත්තු ඇති කරගෙන මේ බලාපොරොත්තු පරිදි ඒවට ගොදුරු වෙලා ඒවා පස්සේ ගිහිල්ලා ලැබෙන ඒවා අල්ලගෙන භුක්ති විඳින්න යනවා. ඇහෙන් ගෙන ඒවා ඇහෙන් භුක්ති විඳිනවා, කනෙන් ගෙන ඒවා කනෙන් භුක්ති විඳිනවා, දිවෙන් ගෙන ඒවා දිවෙන් භුක්ති විඳිනවා, නාසයෙන් ගෙන ඒවා නාසයෙන් භුක්ති විඳිනවා, ශරීරයෙන් ගෙන ඒවා ශරීරයෙන් භුක්ති විඳිනවා. මෙන්න මේ භුක්තිය නිසා, මෙහි ප්‍රියමනාපේ නිසාම ඒවට මේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රිය හය ඒවට ආයතන කරගන්නවා. ඉන්ද්‍රිය හය ආයතන කරගත්තාම කියනවා ওই නාම රූපයන් කිරියේ ප්‍රියමනාපයේ බැඳීම නිසා සල ආයතන පහළ කරගත්තා. ඒව ආයතන කරගෙන තමයි ඒ ඒ ධර්මයන්ගේ ඒ ප්‍රියමනාප ධර්මයන්ගේ ස්පර්ශය ලබන්නේ. ඒව ඇසෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් ඒ අරමුණු අරගෙන ඒවැ ප්‍රිය ස්වභාවයක් තියෙනවා, මధుර ස්වභාවයක් තියෙනවා, මේකයි ඒ ප්‍රිය ස්වභාවය කියලා ඒව ස්පර්ශ කරන්න පටන් ගත්තාම අන්න කාම ස්පර්ශය අරගන්නවා. මෙන්න මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම, ධර්මකාම කියන මේ ඉන්ද්‍රිය හයට ගෝචර වෙන කාමයන් ස්පර්ශ කරන්න පටන් ගත්තාම අන්න මොකද වෙන්නේ? ඕකට කිව්වා ඒව ආයතන කරේනේ, ඒවායින් ස්පර්ශ ගන්න පටන් ගත්තා. ඒ ස්පර්ශ කරන්න මොනේ වේදනාව කටගන්න වින්දනයක් හටගන්න. ලෝක සත්‍ය දුක්ඛ ආස්වාදයේ නෙමෙයි බැඳෙන්නේ. අර ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි කිව්ව අන්න ඒවෙන් ලැබෙන සැප ආස්වාදයේ. සුවයි සුවයි කියන ආස්වාදයේ හිත බැඳගත්තාම අන්නේ බැඳ ගැනීම නිසා මොකද වෙන්නේ? ඇති වෙනවා ඒ වීම පිළිබඳ නැවත නැවතත් එක් කරන ගති ලක්ෂණ. වීමක් ධන වෙනවා. ධන වෙනවා කියන්නේ ධන ඍණ කියලා දෙකක් තියෙනවා. ධන වෙනවා කියන්නේ එකතු වෙනවා. යම් කිසි වීමක් නැවත නැවත එක් කරන්න පටන් ගන්නකොට වීම ධන වීමට කියනවා වේදනාව වෙනවා. අපේ භාෂාවෙන් කතා කරගමු කොහොමද අර්ථ තේරෙනවා. වීමක් එකතු කරගත්තාම වීම් ගොඩක් එතන මනසෙන් ගන්නවා. අතීතයේ විචත් එකතු කර ගන්නවා. එවෙල විනේවත් එකතු කර ගන්නවා. මතු අනාගතයේ බලාපොරොත්තුත් ඇති කර ගන්නවා. මේ සියලුම වීම් දන කරගත්තාම වේදනාව උනා. එතන මොකද වෙන්නේ? අන්න අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඒ තුලින් මතු වෙනකොට. ඒකේ ඇලිලා බැඳිලා ඉන්න නිසා එතන හා වෙනවා. තනි හා වෙනවා. තනි හා වෙනකොට කියනවා වේදනාව හින්දා තණ්හා වුණා කියලා. ඒ තන්නේ හා වුණා. මොකද තන්නේ හා වුණේ? අර ප්‍රිය ස්වභාවයේට මధుර ස්වභාවයේට තියෙන කැමැත්ත නිසා. ඔකට නන්දි කියලාත් වචනයක් කියනවා. නන්දනය කරනවා. අන්නේ එතන කැමැත්තේ බැඳුනහම මොකද වෙන්නේ? අන්නේ ඒ ස්ථානීය කරා ඇදිලා හිටනවා ගලව ගන්න බැරුව. රූපකාමී වතුනහම ඒ ප්‍රිය ස්වභාවය නිසා, මధుර ස්වභාවය නිසා ඒක හොඳයි කියලා නිගමනයක් කරලා අන්නේ එතන ඇලිලා ඉන්නකොට මොකද වෙන්නේ? අන්නේ උප ස්ථානෙට ඇදිලා හිටනට උපාදාන වුණා කියන්නේ. ඒතොර අපිට ඒක කාමයක් නා. අපිට කාම භව ඇති වෙනවා. ඒක රූපාස්වාදයක් නා. රූප භව ඇති වෙනවා. කාම රූපයි එක මහ කරුවාම අරූපාස්වාදයක් නම් ඒකේ අරූප රාගයේවත් එතන බැඳීම ඇති වෙනවා. අරූප භව ඇති වෙනවා. ඒ තමයි ලෝක සත්‍යය. මේ ලෝකේ සැරිසරනට එක කාම භවක, එක රූප භවක, එක අරූප භවක මෙසේ සැරිසරනවා. භව යම් තැනක හටගත්තා නම් ওই ශක්තියත් එක්කමයි පැවැත්මේ ශක්තිය මතු බලාපොරොත්තුවත් එකයි හටගන්නේ. මෙන්න මේ ඒ භවට තියෙන බලාපොරොත්තුව නිසා ඒ භවට පත් වුනහම ඒ භවයේ ඉඳගෙන බලාපොරොත්තු වෙනවා, මතු මතුත් බලාපොරොත්තු ඇති කරනවා. යලි යලි රූප බලන්න ඕනේ. ප්‍රියමනාප රූප යලි යලි තත්නම් ප්‍රියමනාප ශබ්ද යලි යලි මට අහන්න ඇතනම් ප්‍රියමනාප ගන්ධය යලි යලි මට ගන්න ඇතනම් ප්‍රියමනාප රසය යලි යලි භුක්ති විඳින්න ඇතනම් ප්‍රියමනාප ස්පර්ශය යලි යලි මට ගන්න ඇතනම් ප්‍රියමනාප දේවල් යලි යලි මට හිත හිතා ඉන්න ඇතනම් මෙන්න මේ කියන බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මේ බලාපොරොත්තුව ඇති වෙනකොට මොකද වෙන්නේ? ශක්තියක් නිකුත් කරනවා. අන්න ඒකට කියනවා කර්ම ශක්තිය ඇති කරන මූලස්ථානය. හිත තුළ මේ ටික නැගෙනකොට මෙන්න මේකෙන් ඇතිවෙනා වූ ආස්වාදයේ ප්‍රියමනාපය නිසා බැඳීම නිසා යලි යලින් මතු බැඳීමට හේතු වෙනවා. මතු එබඳුම තණ්හී හාවෙන්න හේවත් තණ්හාවකට හේතු වෙනවා. බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවස්ථාවේදීම දැක්කා මෙන්න මේ තණ්හී හාවෙන වඩුවා තමයි මේගේ ශරීරය නැමැති ගේ හදන්නේ. තණ්හා නැමැති වඩුවා ගේ හදනවා කිව්වේ ඒකයි. මෙන්න මේ හදාගත්තාම මොකද වෙන්නේ? අන්නර භව ශක්තිය නිකුත් කරලා මෙලෝදී කටයුතු කිරීමේදී කර්ම භව කියලා එකක් හටගින්. එයින් ලැබෙනා වූ අතිරේක ශක්තියක් ලෝකේ නිදහස් වෙලා තියෙන නැවත නැවතත් ඒ අවශ්‍යදී නිස්පාදනය කළා දෙන්නේ. එස බලාපොරොත්තු වෙනවා ලෝක සත්‍යය ප්‍රියමනාපයක් ගන්න. එහෙනම් එයාට එසක් බලාපොරොත්තු වෙනවා. මොකද ප්‍රියමනාපය බලන්න ඇහැ කෝන නිසා. ඇහෙන් විතරක් ප්‍රියමනාපය ගන්න බෑ, රූපයකුත් ඕනේ. ඒ ප්‍රියමනාපය ගෙන දුන්න જાතිය රූපයකුත් බලාපොරොත්තු වෙනවා. කන බලාපොරොත්තු වෙනවා. කනෙන් විතරක් සද්දයක් ගන්න බෑ, සද්ද ආස්වාදයක් විඳින්න බෑ. ඒ ආස්වාදය ගෙන දෙන්නා වූ සද්දයක් ලෝකයෙන් බාහිරින් බලාපොරොත්තු වෙනවා. නාසයක් බලාපොරොත්තු වෙනවා ආග්‍රහණ ආස්වාදය විඳින්න. නාසයේ විතරක් ආග්‍රහණය ගන්න බැරි නිසා බාහිරින් ගන්නා වූ ආග්‍රහණයට හේතුකාරක වන්නා වූ ප්‍රියමනාපය බලාපොරොත්තු වෙනවා. දිව බලාපොරොත්තු වෙනවා රස විඳින්න. ඒ වගේම දිව විතරක් තිබුණාට මදි, බාහිර ලෝකයෙන් දිවට ගෝචර වෙන්නා වූ රසය කියන දේකුත් එන්න ඕනේ. ඒකත් බලාපොරොත්තු වෙනවා. කය බලාපොරොත්තු වෙනවා පහස විඳින්න. කය විතරක් තිබුණාට පහස විඳින්න බෑ, බාහිරින් ඒකට හේතුකාරක වන්නා වූ ආස්වාදෙන ස්පර්ශය බලාපොරොත්තු වෙනවා. ස්පර්ශ දෙන දෙයක් ඒ නිසා බලාපොරොත්තු වෙනවා. මනස බලාපොරොත්තු මන බලාපොරොත්තු කරගන්නවා මනෝමය වශයෙන් හිතන්න. හිතමින් ආස්වාද විඳින්න. මනසට ආස්වාදෙන්නේ නිකම් බෑ, මනසට යමක් ගැටෙනilla හිත පහළ වෙන්න ඕනේ. එහෙනම් ධර්ම කියන්නා වූ නාම ධර්මයක් බලාපොරොත්තු වෙනවා මනසෙන් ස්පර්ශ කරන්න. මෙන්න මේ බලාපොරොත්තුවා කියලා කියන්නේ අපි ඔය කිව්ව ආසාව කිව්වේ එකයි. මෙන්න මේක තමයි අර වඩුවා කිව්වේ. මතුමතු ශක්තිය ගෙන දෙන්නේ, මතුමතු භවය හදලා දෙන්නේ ඔන්න ඔය වඩුවා. දැන් වඩුවාගේ ක්‍රියාකාරීත්වය දෙපැත්තකින් වැඩ කරනවා. එකක් අභ්‍යන්තර ආයතන කියන ඇසකන දිවනාසය ශාරීරිය මන කියන එක හදන්න. අනික බාහිර ආයතන වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ටික නිපදවලා දෙන්න. මෙන්න මේ කියන අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි කියන දෙක එකතු කරගෙන කරන වැඩපිළිවෙල තමයි මේ සත්වයා කියන්නේ. ආස්වාද විඳිමින් ගමනක් හදාගෙන තියෙන ওই ටිකේ. මෙන්න මේ ටික එකතුනහම තමයි ಜಾති හැදෙන්නේ. භවපත්‍යා ಜಾති කිව්වෙත් ඔන්න ඕකද. ඔය හටගත ಜಾතියක් යම් තාකල් හටගෙන මොන ಜಾතිද හටගන්නේ? ප්‍රධාන වශයෙන් ඇස් ಜಾතියක් හටගන්නවා. කන් ಜಾතියක් හටගන්නවා. නාස් ಜಾතියක් හටගන්නවා, දිව් ಜಾතියක් හටගන්නවා, කාය ಜಾතියක් හටගන්නවා, හිත් ಜಾතියක් හටගන්නවා. මෙන්න හටගන්නේ ಜಾති ටික. ඔය ಜಾති එක පොදියකටයි ගන්නෙ. කාම ආස්වාදයේ විඳින්න නම් ඔය ಜಾති පහෙන්ම අරගෙන හයවෙනි ಜಾතිය වන හිත් ಜಾතියෙන් ආස්වාද විඳිනවා. එහෙනම් ආස්වාදයක් විඳින්නේ මේ ಜಾති හය ඕනේ. අප්‍රමාණ සංසාරිය පටන්ගෙන ලෝක සත්‍යය කරලා තියෙන්නේ ඔය ಜಾති හය නිස්පාදනය කරගෙන, ඔය ಜಾති හයට ගෝචර වෙන බාහිර ලෝකයයි කිය යමක් නිස්පාදනය කරගෙන දැනුවත් වෙන නිස්පාදනය කරන්නේ ශක්තිය දුන්නාම බලාපොරොත්තු වැඩි කරපුවාම බලාපොරොත්තුෙන් පහළ වෙන ශක්තිය අපි දැනගෙන හිටියත් නැතත් ඒක නිස්පාදනය කරනවා. මෙන්න මේකට කියන අපි කර්ම ශක්තියේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ බලාපොරොත්තුව යම් තාකල් අපිට පවතිනවල ඒ තාකල් මතුමතු ජාති පහළ කරගන්න ශක්තිය නිස්පාදනය කරනවා. යම් දවසක මෙන්න මේ බලාපොරොත්තුව සහමුලින් සිඳී කියලා ඒ බඳු ඇස් ජාතියක්, කන් ජාතියක්, දිව් ජාතියක්, නාස් ජාතියක්, කාය ජාතියක්, හිත් ජාතියක් පහළ කරන් තිබිච්ච ශක්තිය ඉවරයි. ඒ ටික ඉවරුණා නම් රූප ජාතියක්, සද්ද ජාතියක්, ගන්ධ ජාතියක්, රස ජාතියක්, ස්පර්ශ ජාතියක්, ධර්ම ජාතියක් ආග්‍රහණය කරන්න ඇසුරු කරන්න එන්න ඇසුරු කරන්න තිබිච්ච හේතුකාරකය ඉවරයි. එදාට සත්වයා ඉවරයි. අන්න හටගැනීමක් නැති තැන. හටගැනීමක් නැති තැනටපත් වුණාට පස්සේ ජාතියක් එතන නැහැ. ජාතියක් නැත්නම් ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. මෙන්න බුදු පියාණන් වහන්සේ ක්‍රමානුකූලව දැක පටිච්චසමුප්පාදය. මෙන්න මේක අපි දැනගන්න ඕනේ. මෙන්න මේක තමයි ජාතියට හේතුව. දැන් අපි බලා ගන්න ඕනේ එක දෙයක්. නොයෙක් නොයෙක් ආකාරයෙන් මෙයා ප්‍රභේද කරලා තියෙනවා. මේ ටික ඔක්කොම ගතයි හිතයි කියලා ප්‍රභේද කරලා දෙකකට බෙදලා තියෙනවා සමහර ලාවට. නාම ධර්මයි රූප ධර්මයි කියලා උකට වෙන් කළා. තව අවස්ථාවකදී මේ ටික රූප ධර්ම, වේදනා ධර්ම, සංඥා ධර්ම, සංඛාර ධර්ම, විඥාන ධර්ම කියලා පහකට වෙන් කළා පංචස්කන්ධය කියලා. ඒක අවස්ථාවක්. ලෝක වශයෙන් අරගෙන මේ සියල්ලම කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා ලෝක තුනකටත් වෙන් කළා. මේ තව ක්‍රමයක්. ආයතන වශයෙන් අභ්‍යන්තර ආයතන 6කුයි බාහිර ආයතන 6කුයි කියලා දොළොස් ආයතනයකට වෙන් කළා. චක්ඛ ආයතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන, රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන කියලා ආයතන 12කටත් වෙන් කළා. ධාතු වශයෙන් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගහන ධාතු, ගන්ධ ධාතු, ගහන විඥාන ධාතු, ජීව ධාතු, රස ධාතු, ජීව විඥාන ධාතු, ඒ වගේම කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඥාන ධාතු ක ධාතු 18කට වෙන් කළා. ද දැන් ඔය ඔකගේම කිව්වත් කිව්වේ මේ සත්‍යයමයි ඔය එක ගැතර විස්තර මේ සත්‍යය කියන ඔය නාම රූප පින්ඩේ කිව්ව එකම තමයි ඔය එක එක ආකාරයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් ඔය විදිහට වෙන් කළා දුන්නේ. ඉතින් ස්කන්ධ වශයෙන් පෙන්නුවා ධාතු වශයෙන් පෙන්නුවා ආයතන වශයෙන් පෙන්නුවා එක එකනාගේ දැනීම මට්ටමට අනුව විග්‍රහ කරලා බලා ගැනීමටයි මේ සත්‍යයම කොටස් කරලා පෙන්නේ. ලෝකෙම කොටස් කරලා තියෙනවා උතන. නාමයයි රූපයයි කිව්වහම අභ්‍යන්තර නාම රූප බාහිර නාම රූප කියලා දෙපැත්තකින් ලෝකයයි තමයි සත්වයයි ලෝකයයි කියන දෙකම වෙන් කළා. එතකොට එතනින් අරගෙන ඉවිල්ලා හිටන් අනිත් හැරේ ස්කන්ධ වශයෙන් ගත්තාම එතනත් ඒ ක්‍රමයටම වෙන් කළා. රූපස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංකාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියලා. ස්කන්ධ පහ කියලාත් වෙන් කළා. ඔය ස්කන්ධ පහ කියලා ගත්තාම පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයයි කියලා. ඒකට නමක් තිබ්බා. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයයි කියන වචනේ කියලා. එතනත් පින්නවා විග්‍රහ කරලා. කොහොමද පංචස්කන්ධය පින්නේ? පළවෙනි එක රූපස්කන්ධය. දැන් අපිට වැදගත් වෙනක් තියෙනවා. අද භාවනාවේදී දැනගන්න මගේ පස්සේ තව ටික විග්‍රහ කරලා දෙනවා. ඔය රූපස්කන්ධය කියන එක විග්‍රහ කරගන්න වෙනවා. මෙන්න මෙහෙම පෙන්නනවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වෙයිද මතු යම් තැනක වන්නේද මේ සියලුම ටික එකතු කරලා රූපස්කන්ධයයි කිව්වා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා වේදනායයි යමක් වීද යමක් වෙයිද එනි පෙර යමක් වීද දැන් යමක් වෙයිද මතු යමක් වන්නේද ඒ සියල්ලම කැටි කරලා ගත්තාම වේදනා ස්කන්ධය කියලා පෙන්වනවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වර්තමාන වේවා අනාගත වේවා සංඥායයි යමක් යම් තැනක පෙර වීද දැන් වෙයිද මතු වන්නේද ඒ සියල්ලම කැටි කරලා කිව්වා සංඥා ස්කන්ධයයි කියලා. එතකොට දැන් අපි රූපය ගැන කිව්වා වේදනා කියලා කියන්නේ මොකද්ද අපි දැනගත්තානේ. යම් කිසි දෙයක් අපිට දැනෙනවා නම් ඒ දැනෙන ස්වභාවය ඇත්තේ කුමකද? වේදනා. වීම දැනෙනවා. වීමක් ධන කරනවා. එහෙනම් ඕනි නිකන් දැනෙන්නේ නැහැ. රූප දැනෙනවා, ශබ්ද දැනෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා කියලා කිව්වේ. ඔය වීම එකතු වුණාම සිද්ධ වෙන දෙයක්. අනේ වේදනා. සඤ්ඤා කිව්වේ දැනෙන්නේ මොනවද? දැනීමෙන් ගෝචර වෙන්නේ මොනවද? ඒ හැඩරුව. මෙබඳු සඤ්ඤාවක්. මේ රූපේ කාකාරයයි, මේ ශබ්දේ කාකාරයයි, මේ ගන්ධේ කාකාරයයි, මේ රසේ කාකාරයයි, මේ ස්පර්ශේ කාකාරයයි, මේ ධර්මතාවයක ආකාරයයි. මෙන්න මේ ආකාර ස්වභාවයක් මනසින් ගන්නවා හැඩ ගහගෙන. මෙන්න මේවට කියනවා සඤ්ඤා. සඤ්ඤාවල ස්වභාවය ඕකයි. ඌවැය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා ඒවා පිළිබඳව ඇලිලා ඒවා පිළිබඳ බැඳිලා යම්කිසි පුද්ගලයෙක් එහි ආස්වාද වශයෙන් හිතනවාද කියනවාද කරනවාද මෙන්න මේ සියල්ලම සංඛාර ස්වභාවයට වැටෙනවා. සංඛාර කියන්නේ ඒවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා සංඛාරයයි යමක් පෙර වීද දැන් වෙයිද මතු වන්නේද ඒ සියල්ලම කැටි කරලා කිව්වා සංඛාර ස්කන්ධයයි කියලා. ඔන්න ඔය කියන හිතෙන් කයෙන් වචනෙන් ප්‍රියයි මනාපයි කියන හැඟීමක පිහිටලා බැඳිලා ඇලිලා බැඳිලා යම් යම් වැඩ හිතනකොට කියනකොට කරනකොට මෙන්න මේ නිසා ඒවා පිළිබඳව හිතන්න පහළ වෙනවා යම් කිසි අදහසක් යම් ගති ලක්ෂණයක් පහළ වෙනවා හිතන්න. ඒ වගේම නැවත නැවතත් ඒවා ගැන කිය කිය ඉඳ හිතෙනවා හිතා ඒවම නැවත නැවත කර කර ආස්වාදින් ඉඳ තව හිතක් පහළලා ඒකින් ඒ කිය ආකාරයෙන් හිතන්න පහළ වෙච්ච එකෙන් හිතවිලි පහළ කරනවා. කියන්න පහළ වෙච්ච හිතෙන් කීම් පහළ කරනවා. කරන්න පහළ වෙන හිත වලින් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වර්ගවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. ඔය පහළ වෙන්නේ කොහෙද? අර හිතේ. ඒ જાතිය හිත වල. හිත කිව්වහම එකක් නෙමෙයි. හිත කියලා වැටහෙන නිසා හිත කිව්වට එතන නැවතිලා නැහැ මේ ලෝක සත්වය. මොනවා වටහා ගන්නද වෙන් වෙලා ඉන්නේ? ප්‍රිය ස්වභාව, මధుර ස්වභාව ගෙන දෙන. රූප වටහා ගන්න, ශබ්ද වටහා ගන්න, ගන්ධ වටහා ගන්න, රස වටහා ගන්න, ස්පර්ශ වටහා ගන්න. මේවත් දෙනවා එක එක මට්ටමකට. එක එක ගති ලක්ෂණ තියෙනවා. කාම ගති ලක්ෂණේ. ආස්වාදයේ බලාපොරොත්තුෙන් එහි ප්‍රියමනාපයේ බැඳිලා කාම සහගත රූප වටහා ගන්න. රූප ඇසුරු කරන්න. ඒ වගේම කාම ශබ්ද, කාම ගන්ධ, කාම රස, කාම ස්පර්ශ, කාම ධර්ම. මේවා ඇසුරු කරන්න. යම් හිතක් පහළ වෙනවාද? යම් හිත් ප්‍රභේදයක් හට ගන්නවාද? ඒවා ඒ જાතිය කාම හිත් කියලා හැඳින්නවා. නැත්නම් රාග හිත් කියලා හැඳින්නවා. ওই රාග විඳින්න ගියහම බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ, උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ මහ පොරයක් තියෙන දෙයක් ওই රාග කියන්නේ. රාග අරමුණු. රාගය ගිනත් දෙන්නා වූ යම් ද්‍රව්‍ය වස්තුවක්, සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන්නේ මේ පැවැත්ම තුළ යමකින් කාමයේ හට ගන්නවනවද? කාමයේ බලාපොරොත්තු වෙනවද? ඕවා ওই කාම වස්තු වලට ලෝක සත්‍යය මහ පොරයක් තියෙනවා. අප්‍රමාණ ලෝක සත්‍යය මේ පොරේ ගහ ඇති කරගෙන මේ තරගයට වැදිලා ඌවා මහා තරගයක් කරගෙන යන ගමනක් නිසා. ඔන්න ඔය මකාම පොරේ නිසාම සිද්ධ වෙනවා සටන් කරන්න තරඟ කරා. එකෙක්ගෙන් අනිකට උදුරා ගන්න. එහෙකට නොදී තමා භුක්තිය ලබාගෙන තියා ගන්න. මෙන්න මේ විදිහට ඇති වෙන හිත් පහළ වෙනවා. මේවා හරි වටිනවයි කියලා දැනගින්න. මේවා දුර්ලභයි මොකද එක එකන පොර කාලා අයිති කරගෙන ඉන්නේ හින්දා. මෙන්න මේ අයිතිය නිසාම හිතක් පහළ වෙනවා. මගේ ගොරත් ලොකු කරගන්න ඕනේ. හැබැයි කාටවත් අත ගහන්න දෙන්න බෑ මේකට. ඒක මගේ ගුඩේ තියා ගන්න ඕනේ. අන්නේකින් හටගන්න හිතවලට කියනවා ලෝභ හිත. හිත කියන වචනේ එක තේරුමක් නෙමෙයි. යම් කිසි දෙනක පිහිටලා ඒ පිළිබඳව බලාපොරොත්තු ඇති කරවන, ඒ පිළිබඳව ඒ අරමුණු බහින්ද පීඩන අදහස් පිහිටන්ඩ හිතයයි යමක යම්සේ පිහිටන්නේද අන්නේ පීඩන ආකාරය අනුව වල හිතවලට නම් වෙන් කරලා තියෙනවා. ඒකෙන් ලෝභ හිත කියුවා ඒක. ඒ වගේම එහෙම වුණාම එහෙම දෙන්න බෑ කියලා අසාධාරණ යෝග කියලා මේ ආකාරය පටන් ගෙන ක්‍රමක්‍රමයෙන් ගැටෙන්න පටන් ගන්න හිත පහල කරන කට්ටියක් ඉන්නවා. කට්ටිය කියන්නේ දැන් ඉතින් එක එක කරන්නේ පහල වෙනවා. මෙන්න මේ හිත පහලන කරේ ඒවට කියනවා ද්වේෂ හිත පහල කරනවා. ඒ හිත තිබුණාම තමයි ඒ જાතිය වැඩ හිතෙන් කයින් වචනින් කරන්නේ. ලෝභය කියන හිත පහළුණාම තමයි ලෝභ සාගතවන්නා වූ දේවල් හිතෙන් කයින් වචනින් කරන්නේ. සමහරවිට මේ දෙකම කරගන්න බැරි, තේරුම් ගන්න බැරි අවස්ථාවල පත් වෙලා මුලාවටපත් වෙනවා. මුලාවටපත් වුණාම නන්නත්තර යනවා වගේ කිසිම දෙයක් කරගන්න දෙයක් දන්නේ නැහැ, කියන දේ දන්නේ නැහැ, හරි දන්නේ නැහැ, වැරදි දන්නේ නැහැ. කොහේ හරි ඇලිලා ගිලා ඉන්නවා. ඔකට කියනවා මෝහ හිත පහළ වෙනවා. ඔය ප්‍රධාන වශයෙන් ලෝභ හිත්, ද්වේෂ හිත්, මෝහ හිත් කියලා. ලෝක සත්‍ය කොටස් වලට වෙන් කරගන්නවා. ලෝකත්යන් අතර යණේම නැනවතුන් විසින් දැකලා වෙන් කරනවා. මෙන්න මේ හිත් කොටස මේ කොටසට දාන්න පුළුවන්. මෙන්න මේවා දේශ හිත් කියන කොටසට දාන්න පුළුවන්. මෙන්න මේවා මෝහ හිත් කොටසට දාන්න පුළුවන්. එහෙම වෙන් කරගන්නවා. ඒතර ඒ වගේම තව කොටසක් ඉන්නවා. ඒවා එහෙම අසාධාරණේ විඳින්න හොඳ නැහැ. කාටවත් පොදු වෙන්න ඕනේ, කාට අසාධාරණ වෙන්න ඕනේ. එහෙනම් මේ ආදි වශයෙන් එක එක විදිහ හදාගින්. අපි නම් ලෝභ වෙලා ඉන්නේ. කවුරුත් එක්ක ලපු දෙයක් නිදි එහෙම භුක්ති විඳිනා මිසක් මන්න ලෝභ වෙලා ඉන්නේ නැහැ. එහෙම කට්ටියට හිතේනවා. ඒවට කිව්ව අලෝභ හිත් කියලා. මම නම් සැඩපරස වෙලා තරහ වෙලා අනික අයක රණ්ඩු වෙවි මේ ආස්වාද විඳින්නේ. ඒකට කිව්ව ආදේශ හිත් පහළ වෙන අය. ඔය ඔක්කොම මොනවා කරගත්තත් මෙයා මුලාවනේ. වැඩක් නැහැ නිකන් දැනගත්ත කටියට අමෝහයි. ඉතින් ලෝභ හිත්, ද්වේෂ හිත්, මෝහ හිත්, අලෝභ හිත්, අමෝ ආදේශ හිත්, අමෝහ හිත් කියලා. මෙන්න මේ වගේ මේ හිත් පහළ කරගත්තත් මේ ඔක්කොම එකලා මේ ලෝක පොදීමයි යන්නේ. මේ නිසා ඥානයක් මෙතන නැහැ. නියම දැනීම නැහැ. ඥානයෙන් විකෘති බවක් ඇති කරගත්ත නිසා විඥානය පහළ කරගන්න. මෙන්න මේවට කියව විඥාන. දැන් මේ විඥාන ගොඩ ගහගෙන එක එක පැත්තේ අරගෙන ඊ අදහස් දරාගෙන සැරිසරන වැඩ පිළිවෙලක් තියෙනවා. මේක විඥාන කියනවා. දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා. විඥානයයි යමක් වීද, පෙර වීද. විඥානයයි යමක් දැන් වෙයිද. විඥානයයි යමක් මතු හටගන්නේද. මෙන්න මේ සියල්ලම එකතු කළකව විඥාන ස්කන්ධයයි කිය. දැන් රූපස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධය කිව්වහම ওই ටික ඔක්කොම මේ ලෝකේ පැවැත්මට හදාගත්ත අර හිතයි ගතයි නැහැ නාමයයි රූපයයි කිව්ව ටිකම කරපු විග්‍රහය තව විදියකට. ওই ටිකම අවතන තියෙන්නේ. ඔය කිව්වෙත් මේ සත්‍යයයි ලෝකයයි. ඔය ටිකම අරගෙන යන්නේ මොකක් නිසාද? ඔය කිව්වේ ඇත්ත පෙනෙන්නේ නැති නිසා, මේවා වටිනවා කියලා ගත නිගමනයේ නිසා, නිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටිය නිසා, එයින් පහල කරගත් අවිද්‍යාව නිසා, අවිද්‍යාව මුල් කරගත වැඩපිළිවෙලින් ওই ටික නිස්පාදනය කරන જાතිය වල ටික හදා ගන්නවා. හදාගෙන ලෝභ જાති, ද්වේෂ જાති, මෝහ જાති ගැලපෙන ගැලපෙන විදිහට જાති පහල වෙලා හැඩ ගැහිලා එනවා. ඊ යනුව හටගත්තා වූ ඇසකන දිවනාසී ශරීරයේ ඒ ගති ලක්ෂණයට උරුම වෙලා හැඩතලයක් ගන්නවා. බැරි වෙලා හරි ඒක බලු ගති ලක්ෂණ නම් තිබුණේ. ඒක ඒ නාම රූප ඒ නැත්නම් ඒක අරගත්ත ඇසකන දිවනාසී ශරීරයේ මන කියන මේ ටික බලු හැඩයකට හැඩ ගැහෙනවා. ඒ හැඩේ හටගන්න ගතියේ රූපේ තමයි බලු ගතියේ රූපේ බලු රූපේ. ඕක වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි ඒකේ හැඩි. ඒ වැඩේ දින අසාධාරණ තත්වයේ උඩ කවුරුවා කිව්වට නෙමෙයි ඒකේ උරුම තත්වයේ උඩ. ඒකේ හැඩේ තමයි බල්ලට තියෙන්නේ. ඒ ගතිය සාරධර්ම විනාශ කරන හරක් ගතියක් නะ. ඒ ගතිරුව හරක් හැඩේ තියෙන ගතිරුව වෙනවා. හරකගේ ගතිරුව කියලා අපි කියන්නේ ඒ හැඩේට පහළ වෙච්ච ගතිරුවටයි. ඒක මනුස් ගතියේ සුගති ගතියකට හේතු වෙනලා ඒ ශාරීරිය මිනිස් ආකාර ගන්නවා. මිනිහා කියලා අපි හඳුන්වන්නේ එයින් ගත ආකාරයේ ලක්ෂණේ දැකලා ඒකටයි. මේ ලෝකේ ඉන්න තාමත් යම් තාක් සත්‍යය ඉන්නවනම් ඔය ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මෙන්න මේ ගති ලක්ෂණයන්ගෙන් ඇති කරගත්ත උරුම කරගත්ත ගති ලක්ෂණී ගතිරුව තමයි ඒ ස්වභාවයට අනුව මේ ලෝක සත්‍යය ලබන්නේ. මොන කාලයක වුණත් මොන කල්පයක වුණත් මොන තව පිට සක්වලක වුණත් හිතක පහළ වෙන ওই ගති ලක්ෂණේ ওই ටික නිසා ඒ ගති ලක්ෂණී ගතිරුව තමයි කොයි රටාට තියෙන්නේ. ඉතින් වෙන සක්වලකට ගිහින් බැලුවත් මිනිස්සු ඉන්නවා, බල්ලෝ ඉන්නවා, හරක් ඉන්නවා, බූරුවෝ ඉන්නවා, ඌරෝ ඉන්නවා, ওই જાතියම තමයි ඉඳෙන්නේ. වෙන එකේ හටගන්න බෑ. මොකද හේතුව? ගතියට අනුකූල රුවක් තියෙනවා නම් ඒක වෙනස් වෙන්නේ. මෙන්න මේකෙන් මේ ලෝක සත්‍යයේ ඒ ගතිරුව අරගෙන ගතිරුවේ නිස්පාදනයේ මුල් වෙලා අර උපාදාන කලාවේවත් ආසන්නයේ ඇදිලා හිටපු ඒදී නිස්පාදනය කරගෙන ඒ නිස්පාදනය කරගත පොදු ලෝකයකට හදාගෙන පොදු එකතු වෙලා ඒ පොදු ලෝකයේ තුල ඒ જાතියේ ස්වභාවයන් ඇසුරු කරගෙන හැඩරුව අරගෙන ඒකට අනුකූල වන්නා වූ සතර මහා භූතයන්ගේ ගණී භවණයන්ටපත් වෙලා ඒ මට්ටමේ දුක හැපට ගොදුරු වෙලා ඒකට උරුම දේවල් විඳගෙන යනවා. එනම් ප්‍රියයි මනාපයි යහපතයි කියලා යම් දෙයක් ගන්නකොට මේක දෙයක් වෙනවා. මේ අප්‍රමාණ ලෝක සත්‍යය පොරකන්නේ ඌව තමයි. මොකද මේ ලෝකේ යමක් ප්‍රිය ස්වභාවයෙන් යුත් නැනම් මధుර ස්වභාවයෙන් යුත් නැනම් ඒ නිසාමයි ලෝක සත්‍යය මේ සැරිසරාගෙන ඉන්නේ හොයාගෙන ඉන්නේ. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා එහි තිබෙන ආස්වාද ස්වභාවය නිසා ඒකේ අප්‍රමාණ ආදීනවය අප්‍රමාණ දුක්ඛන්දරාවක් ඒ ආස්වාද මාත්‍රියෙන් වැහිනවා. ඒ දුක්ඛන්දරාව පේන්නේ නැතුව යනවා. මේකයි අවිද්‍යාව කියන්නේ. නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියේ යම් තාක්කල් යනකම් අර දුක්ඛන්දරාව ඒ නිසා හටගත්ත ආස්වාදයෙන් වැහිලා. මෝහය මුලාව කිව්වේ ඔකට. අවිද්‍යාව කිව්වේ ඒකට. අන්න ඒකේ වැහිලා තමයි මේ ලෝක සත්‍යය අනන්තයේ පටන් ඉන්නේ. මෙන්න මේක මෙහෙමයි කියලා දැක්ක බුදු පියාණන් වහන්සේ. දැකලා පෙන්නවා මේකට හේතුවක් තියෙනවා. මෙන්න මේ තිබෙන්නා වූ අවිද්‍යාව දුරු කරලා දාන්න ඕනේ. මෙන්න මේක දුරු කරපුවාම තමයි ඇත්ත පේන්න පටන් ගන්න. එතකන් වැහිලා තියෙන ආදීන වේ. එදාට ඇරෙනවා. මෙන්න මේක අරගන්න පුළුවන්කමක් නැහැ ලෝක සත්‍යයකට. මූලික වශයෙන් අර බැඳිලා තියෙන මායාවෙන් తాවකාලික මොහොතක හරි ඉවත් වෙනකම්. ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි කියන මෙතන ඉඳලා කවදාවත් මේ ඇත්ත බලන්න බෑ. යම් මොහතක යම් වෙලාවක తాවකාලිකව හෝ සංවරත්වයක් ඇති වෙන්න ඕනේ. ඉන්ද්‍රියන් සංවර කරගෙන සංවරත්වයක් ඇති වෙන්න ඕනේ. මේ අවස්ථාව ඉක්මවලා ඒ වැහිලා තියෙන ආදීනව ඉස්මතු කළ මොහොතක් හරි දකින්න. මෙන්න මේක තමයි මේ කල්යාණ මිත්‍රයාගේ සිද්ධ වෙන සේවය නැහැ මේ සාසනයේ සිද්ධ වෙන සේවය. සාසනය තුලින් මොකද්ද ලැබෙන්නේ? උපදේශයක් හම්බ වෙනවා. ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හිතෙන් අයින් කරගන්න බෑ. ඕක බල බලා ඉන්නකම් අහහා ඉන්නකම් ඒක බැදිලා ඉන්නකම්. ඒ නිසා කොහොම හරි හිත හික්මවාගෙන මොහොතක් වෙලා ඇස් දෙක සංවර කරගන්න. කන සංවර කරගන්න. දිව නාසය ශරීරයේ මන සංවර කරගන්න උත්සාහය එදික කරගෙන යන්න. මෙන්න මේ ඉන්ද්‍රිය සංවර කරගෙන යම් මොහොතක් ඉන්නවනම් අන්නේ ඒ වෙලාවේදී පුළුවන්කමක් ලැබෙනවා ඒ බාහිර මනවලන රූප පිළිබඳව බලාපොරොත්තු මොහොතකට අයින් කරලා ඉන්න. තදංග ප්‍රහාණය කියලා තෝකට කිව්වා. දැන් මේ බණහන වේලාවෙදී මනවරණ රූප පස්සේ ගිහින් නැහැ හිත. ඇස් දෙක ඒවා පස්සේ යන්නේ නැහැ. ඉතින් ප්‍රිය වූ මනාප වූ කාමසහගත වූ ශබ්දහන්න යවලත් නැහැ. අවධානය ඒ පැත්තට නැහැ. ප්‍රිය මනාප මිහිරි ඇති රස පිණිස යවලත් නැහැ. ප්‍රිය මනාප ගන්ධයන් පිණිස ආග්‍රහණය කරන පැත්තට යවලත් නැහැ. ඒ වගේම කාම ස්පර්ශය පස්සේ යවලත් නැහැ. ඒ වගේම හිතන්න හිත අවධානය යොමු කරලත් නැහැ. ඔන්න ඔය ටික නැතුව ඉන්න වෙලාවක තදංග ප්‍රහාණය කියන අවස්ථාවක් එනවා. ඒ මොහොතේ මේ ටිකෙන් ටික මෙන්න මේ වෙලාවේදී එච්චර කල් වැහිලා තිබිච්ච ආදීනව පේන්න පටන් ගන්නවා ටිකෙන් ටික. මෙන්න මෙහෙම පේන්න පටන් ගත්තාම තමයි දකින්නේ ආස්වාද මාත්‍රයකට ආදීනව ලක්ෂයක් යට කරනවා නේද. මෙන්න මේ ආදීනවේ තරම දැක්කට පස්සේ මොකද වෙන්නේ? ආස්වාද මාත්‍රයේ දෙවෙනි වෙනවා. අප්‍රමාණ ආදීනවේ පිළිබඳව කලකිරෙන්න පටන් ගන්නවා. අනේ මෙහෙම ආදීනවයක් තියෙන දෙයක් නේද මේ ආස්වාදේ. මේක හරියට මාළු අල්ලන්න දාපු යමක් වාගේ නේද? එක එක උපමාවෙන් දකිනවා. රසවත් යමක් තියෙනවා. බිලිකොකේ අමුල්ලා තියෙනවා. මාළුවා දන්නේ නැති නිසා රසයට ආස්වාදයට ගිජු වෙලා අර පටලවා තියෙන හැමත ගහපුවාම මාළුවා බිලිකොකේ පැටලලා අප්‍රමාණ දුකක් විඳින මරණයයි මරණය සමාන දුකටයි පත් වෙනවා. මෙන්න මේ ලෝක සත්‍යයට දාලා තියෙන ප්‍රියමනාප හැම තමයි අප්‍රමාණ දුක්ඛන්දරාවක් නැති බිලිකොකට අමුණන්නේ. ඇමිනෙන්න හේතු වෙන්නේ එම ගිල්ලොත් එහෙම බේරෙන්න පුළුවන්කමක් හම්බෙන්නේ කොක්කෙන් බේරෙන්න බෑ. අන්න ඇමිනුනා වාගේ අර දුක්ඛන්දරාවටපත් වෙනවා. මෙන්න මේක අපි දකින්න ඕනේ ඉස්සෙල්ලා. ඕක නිකන් දකින්න බෑ කිව්වේ ඒකයි. මොහොතක් හරි සංවරත්වයටපත් වෙලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරේ ඉන්නකොට ඒ වෙලාවේදී ඔය පහෙම වෙන්ගෙන මොහොතක් ලබන්න පුළුවන් බණහන මොහොත. මේක තමයි සාමාන්‍ය කෙනෙකුට හිත වලාපු නැති මූලික කෙනෙකුට සංවර කරගන්න තියෙන මොහොත ඉන්ද්‍රිය ඔක්කොම. ඔතන ඉන්ද්‍රිය සංවරත්වය සම්පූර්ණ තියෙනවා. දස අකුසලයේ ඔතන නැగిලා නැහැ. එහෙනම් ওই වෙලාවේදී ඉන්ද්‍රිය සංවරත්වය තියෙනවනම් දස අකුසලයේ මිදලා ඉන්න වෙලාවක ඒ වෙලාවේදී කනට ඇහෙන්නේ ඒ ගැඹුරු ධර්මයේ. අන්න ගැඹුරු ධර්මයේ තුලින් වැටෙහෙන්න පටන් ගන්නවා. ආනිසංස එහෙකින් ආදීනව ලක්ෂ ගානක් වෙහිලා තියෙනවා. මෙන්න වැහිලා තියෙන ආදීනෝ ටිකලා ඉබහිනෝ. මෙන්න මේ විලාදී ඇතිනෝ අදහසක්. මෙබඳු වන්නා වූ ආදීනවයෙන් ගහන වෙලා තියෙන පිරලා තියෙන. ආස්වාදීන මෙති මායාවෙන් වහලා තියෙන ලෝකයක් නේද මේ ලෝකය කියන්නේ. මේකට නේද මේ ලෝක සත්‍ය අපි කවුරු හැවටි හැවටි යන්නේ. ඊ ආස්වාදයන් ඇසුරු කරන් ගිහිලා අප්‍රමාණ දුකකට පත් වෙනවනේ. මෙන්න මේ මූල ධර්මයේ වැටෙහෙන්න පටන් ගන්න. මෙන්න මේ වැටුණාට පස්සේ වැටෙහිච්ච එක අයින් කරන්න බෑ. වැටෙහෙන්නේ නැති කල තමයි ඉතරේ කල ගියේ. යම් දවසක ඔය ආදීනවේ දැක්කනම් අර විදියට හිතනකොට ඒ දැකපු දැකීම වෙනස් කරන්න බැරුව යනවා. මොකද දැක්කේ ඇත්ත. සත්‍යය දැකනම් ඒ සත්‍යය බොරු කරන්න බැරුව යනවා. ආයතලක් ඒ හිතේ වෙන එකක් ගන්න බෑ. දැකපු ආදීනවේ කවදාවත් වෙනස් කරන්න බෑ. අපි යම් කිසි දෙයක් වහලා තියෙනවා. වහලා තියෙන එක ඇතුලේ මොනවා තියෙනවද දන්නේ නැතුව ඉන්න තාකල් හරි ලස්සන මල් පෝච්චියක ඉන්නවා. හරි ලස්සනයි මේක කිය කිය. හැබැයි කොයි වෙලාව හරි ඕක බලනකොට ඇරලා බලපුවා ඇතුලේ අසූචි තියෙනවා හැම දැක්කම. ආයි කවදාවත් ඒ දැකපු එක වෙනස් කරන්න බෑ. ඔය කොච්චර පිටින් අප කරලා තිබුණත් ඕක ඇතුලේ තියෙන අසූචි නම් තමයි. ඒක නම් නැත්තේ නේ. ඒකත් දකින්නවා. සතරම් පාරේ පිටින් ගාලා තියෙනවා බලපුවාම පිටතර කැලලක් නැහැ වෙන හිස් දෙයක්. මැටි බඳුනක්. පිටින් ගාලා තියෙන වර්ණය බලපුවාම සතරම් වගේ දිලිසෙනවා. සතරම් බඳුනක් කිය කී ඉන්න පුළුවන් බලනකම්. කොයි මොහොතක හරි ඇතුළ බලනකොට දැකනන් එහෙම මැටි බඳුනක පිටින් ඔප කළා ඉවර මේ ගාලා තියෙන පාරක් මේක කියලා දැකනන් එහෙම ආයිසරයක් කවදාවත් කොයි විදිහේ මොහොතක ආයිසරය ලවටින් බල බලා හිටියත් ලස්සන බල බලා හිටියත් මේක මේ මැටි බඳුනක් පිටින් ගාලා තියෙන එක මිසක් මේක වෙන එකක් නෙමෙයි කියලා දැක්කා වාගේ මේ සත්‍ය දැක්ක තැනපටම විනාශ කරන්න බැරුව යනවා. දැකපු සත්‍ය ආදීනවයන්ගෙන් පිළිලා තියෙන ආස්වාද මාත්‍ර තමයි මේ ලෝකේ රූප ප්‍රියමනාප රූප ප්‍රියමනාප ශබ්දාදී පිළිලා තියෙන්නේ. අප්‍රමාණ ආදීනවයකට යට කරලා ඒක ඒක හංගලා පිටින් ගාලා තියෙන උපයක් නේද කියලා දකින්න පටන් ගන්නවා. මෙන්න මේ මූල ධර්මයේ ওই විදිහට එන්න ඕනේ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ දකින්නවා ඔය රූපස්කන්ධය කියන එකට ඇයි සත්‍යය හිත බැඳින්නේ. ඕකේ ප්‍රිය මනවලන ප්‍රිය ස්වභාව ඇති මధుර ස්වභාව ඇති ආටෝපයක් තියෙනවා. ඒ රූපස්කන්ධය හැඩතල හදලා තියෙන්නේ අන්නේ ආටෝපේ. ඇතුලේ තියෙන රූපස්කන්ධය කොහොම හටගත් එකද කියලා බලපුවාම දකින්නවා. මහා විහිසක් ඇති කරලා නිෂ්පල රූප ගොඩක් ඇති කරගන්න ඕනේ. ඒ ගොඩ තුලින් උපමට්ටම් කරපු ආස්වාදී ලබන්න. ඇතුළත රොඩු ගොඩක් පුරවලා තියෙනවා වාගේ ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියලා මේ ධාතු හතරක් එක එක ආකාරයෙන් බැඳලා හදලා තියෙන එකක් ඇතුලේ පිටින් කරලා තියෙන ඔපේ තමයි මේ මන රූපයේ මන වඩන හරිය. ප්‍රිය ස්වභාවය ඇති කරන මధుර ස්වභාවය ඇති කරන හරිය. ඉතින් ඕක අරගෙන බලනවා මේ ශාරීරියේ ස්වභාවය වැළුවොත් එහෙම. කෙස් ලොම් නියදා සම් කියන මේ ටිකේ තියෙන පිට ඔපේ මනවරණ ප්‍රිය ස්වභාවයේට මధుර ස්වභාවයට මතු කරන්න පුළුවන් නම්. හරි ලස්සන රූපේ කිව්වෝ. හරි ලස්සන සත්වය, හරි ලස්සන පුද්ගලයා. ඉතින් ওই ටිකේ ඔපේ ඇතුලේ තියෙන හරිය බැලුවොත් එහෙම. අර ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කිව්ව. ජලය, ගින්න, වායුව, පොළව කියන ඔය හතර කොටසක එක එක ආකාරයෙන් පරිවර්තනීය විච්ඡයන් හැදිලා තියෙන අර ලස්සන හැඩවැඩ නැති ගොඩවල් ටික ඇතුලේ තියෙන. බැරිලා හරි හැඩවැඩ ටික පෙරංගාල අයින් කරන්න කිව්වොත් එහෙම බලපුවාම නියපිටට ගන්න පෙරංගාන හැඩවැඩක් ඒකේ නැහැ. එහෙනම් තිබිලා තියෙන්නේ මොකද්ද? ඔප කරපු මායාවක් මිසක් මුකුත් එකේ වෙන එකක් තිබිලා නැහැ. අනික ඔක්කොම අර කුණු ගොඩ. අභ්‍යන්තරයේ ගොඩ ගහලා තිබිච්ච මේ කිලෝ ගානක කුණු ගොඩක්කින් සූරලා අයින් කළා මෙන්න අර ලස්සන ටික කියලා පෙන්වන්න බැරි හරියක පිට කරපු පොලිසිය එක කෝපමැට්ලම් කිරීමක් දැකලා මෙන්න මේකට හැවිටලා තමයි කියන්නේ මේ පුද්දලයා මට අවශ්‍යමයි. දැක්කහම දාලා ඉන්න බෑ. මොන තාලින් හරි කුයියක් දීලා හරි මොනවා කරලා හරි මගේ ඇසුරට ගන්න ඕනේ. මොන දහවැල කරලා හරි මම රකින්න ඕනේ. ලැබුණේ නැහැ මගේ ජීවිතේත් මට එපා. මේ ඔක්කොම කියන්නේ මොකද? අර අර ටික පෙරංගාලා පෙන්වන්න මේකද ඉල්ලුවේ කියලා මොනවා කියන්නේ? අර පිට හැමත තිබිච්ච කුරුට්ට පෙරංගාලා හිටලා මෙන්න ඔයා ඉල්ලපු එක කිව්වොත් එහෙම ගනීද? නෑ නියපිටින් සූර්ණ තරන් ටික අයින් කරුවා නම් මෙන්න අර ඉතුරු ගොඩ ඔක්කොම තියෙනවා. මේකෙන් මම අරගත්තේ කලම් භාගයයි. අර මූණ තිබිච්ච හංකඩේ සූර්ලා ගත උඩින් තිබිච්ච කුරුට්ටයි ඔය අතපය වල පේන්න තිබිච්ච කුරුට්ටයි පොඩ්ඩක් අරගෙන ඉවෙලා නියපිටට මෙන්න මෙච්චරයි මම ගත්තේ මෙන්න ඉතුරු ටික කිව්වොත් එහෙම ඔයාගේ ඉල්ලුව හරි ඔක්කොම තියෙනවා කිව්ව ගනී. ඒ මොහොත ගත්තා නම් එහෙම අපෝ බලන්න බෑ යකා වාගේ පොච්චිය මන්න පලාතර යන්නේ නැහැ කියන වචෙන් තමයි කියන්නේ. බැරිලා හරි අර හංකඩේ පොඩ්ඩක් පිච්චි වුණොත් එහෙම උඩින් මූණේ හරි හැඩයි කිව්ව හංකඩේට ඇසිඩ් ටිකක් ගහලා එහෙම ගෑස් එකක් අල්ලලා මොනේ හින්ගරේ හංකඩේ පොඩ්ඩක් ගැහිලා නම් පළු ගැහිලා ගියා නම් එහෙම කැල්වැල් හැම තිබුණා අර පිට සිවිච්ච හංකඩ පොඩ්ඩ අර කිලෝ ගන්න එහෙම තියෙන අර ලස්සනයි කියලා පණ දෙන්න හදපු ශරීරේ අර පුංචි පොඩ්ඩ අහකට දැම්මොත් එහෙම අපෝ මට නම් දැන් කොහොමවත් මේපා මගල්ල යන්න ඕන එක පැනලා දුවනවා ඊට පස්සේ හරි හැඩයි කිව්වා බැරිලා හරි අවුවේ එක ගියා අවුවේ ගිහිලා කළු වෙලා හිටා පොඩ්ඩක් විරූපී වුණා නම් අර තිබිච්ච කුණු ගොඩ එහෙම තියෙනවා ඔපේ පොඩ්ඩක් වෙනස් වෙලා ගියා දැන් ආපුවම අපෝ ඉස්සෙන ලස්සනයි දැන් නම් බලන්න බෑ කැටි වටලන් ඕනේ ඔය ටික දැන් කියේ එහෙනම් මේ බැඳිලා තියෙන්නේ මේ මනවලන රූප කියන්නේ මොන වටද? අර සතර මහා භූත ගොඩවල් වලින් අංශු මාත්‍රයක් කියන්නත් බැරි තරම්. උපය කරපු හේකරයි බැඳිලා තියෙන්නේ. මල් පෝච්චියක් අරගෙන ඇවිදිල්ල. අර වැලි කඩදාසියක් අතුල් වෙලා. ඊට පස්සේ තව ටිකක් උපවෙන්න දිස්නේ ඇතුල් වෙලා පස්සේ ආන දැන් නම් හරි ලස්සනයි ගෙනියන්න ඕනේ. පොඩ්ඩක් හිටහා කියලා අර ටිකක් කඩුව කටු ගහන වැලි කඩදාසි කැල්ලක් අරන් ආයෙත් දෙපාර තුන් පාරක් වටේට අතුල්ලා. දැන් කොහොමද කියලා ඇහුවොත් එහෙම. අපෝ දැන් නම් එපා කියන. අයියා තිබිච්ච බඩු ටික ඔක්කොම මේකේ තියෙන. අහකලේ අංශු මාත්‍රයයි. එපා වුණා. පොලිස් කලේ අංශු මාත්‍රයයි. පණ දෙන්න හදලා ගන්න හදලා. දැන් මෙන්න මේක තමයි මේ ලෝකයාගේ ආස්වාද මාත්‍රයෙන් වහලා තියෙන රූපේ. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දෙන ආස්වාද මාත්‍රයේ වැඩක් නැති මහා කුණු ගොඩක් ඇතුළට දාලා පිටින් ඔකරපු ඔපේ වහලා තියෙන ආස්වාද මාත්‍රිට තමයි බැඳිලට අර කුණු ගොඩම ගන්න. ඒ හිත අයින් කරන්න බැරි. ඔක විනිවිද ගිහිල්ලා විදලා බලන්න බැරි නිසා. විද්‍යා කරන්න බෑ. විද ගන්න බැරුවාම අවිද්‍යා කිව්වා. විදලා නැහැ. අවිදු. විදු කියන්නේ විදිනවා. විදලන් ඇතුළේ පේනවා. ඇතුළේ දැක්කම දකින්නවා. මොකද්ද මේක අපිට ගන්න තිබුණේ? මායා මාත්‍රයකට රැවටිලා නේද? කවදා පටන් හරි අපි ආවනම් මට යලි තෙබඳු රූපයක් අවශ්‍යයි කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඔය ඇතුළේ තිබිච්ච කුණුගොඩ දැකලා නෙමෙයි පිට තිබිච්ච මායා මාත්‍රිය දැකලා. මෙන්න මේක දකින්න පටන් ගන්නවා. ඉතින් ওই ටික අරගෙන ඉවරලා ඉතින් වේදනාව අරගන්නෙත් ওই ටිකෙන්. සංගීත භාණ්ඩයක් අරගන්නවා. අරගෙන ඉවරලා දැන් බලනවා සංගීත භාණ්ඩෙන් අපි මොනවද ගත්තේ? අර කම්බියකට, අර පතුරකට කම්පණය වෙනකොට එන මිහිරි නාද මාත්‍රයක් දැකලා සිය ගණනක් දීලා හරි, දහස් ගණනක් දීලා හරි හොඳ සංගීත භාණ්ඩයක් මං හම්බුණා කියලා හරි ආසාවෙන් ගන්නවා. දැන් මේ සංගීත භාණ්ඩය ඇතුලේ තිබිච්ච හරිය මොනවද? අර තත පොඩ්ඩක් බුරුල් කළා නම් එහෙම අර සද්දේ ඔක්කොම ඉවරයි. අනික ඔක්කොම බලු ටික තියෙනවා. හැබැයි දැන් ඒ තත සද්ද කරන්න බැයි නම්, අර පතුර පොඩ්ඩක් ඇදවිලා ගියා නම්, ඒ මිහිරි සද්ද මාත්‍රිය ආවෙ නැත්නම්, ඒ සද්දේ දෙන්න හේතු වෙච්ච ඔක්කොම කැලිටි එකේ තියෙනවා. අපෝ මේක එපා. මේ කබලක්. මේක වැඩක් නැහැ. දැන් මම පැත්තකට. එන කබලක්නේ වැඩක් නැහැ කිව්වේ කී තමයි කිලෝ ගන්න තිබුනේ. ඕකේ මොකද අහක් කළේ? අර මිහිරි නද මාත්‍ර දෙන පොඩි වෙනසක් කළා විතරයි. ඒක එපා වුණා. එහෙනම් අපි සංගීත භාණ්ඩයට ඇලුම් කළේ මොකේදද? ඒකේ තිබිච්ච උපමාත්‍රයක් නිසා ඒ මහා බර ගොඩක් අරගත්තා. මම මේ කියලා මගේ කියලා අරගත්ත මහා බර ගොඩ ගන්න හේතුනේ මොකද්ද? අර පිටින් තිබිච්ච උපමාත්‍රේ. ඒටි තමයි එකින් ගත්තේ. මලක් අරගන්නවා, සුවඳක් අරගන්නවා. ඕකේ තිබිච්ච ගන්ධ මාත්‍රයක් තියෙනවා. අනික හරි ඔක්කොම එකේ තිබිච්ච ජලයයි, ද්‍රව්‍ය වස්තුයි. ඒ ටික තමයි ඒක අනික හරි ඔක්කොම තිබුණේ. දැන් මේ තුලින් තිබිච්ච අර ගන්ධ මාත්‍රයක් තියෙනවා. ඒ ගන්ධ මාත්‍රය ඒකේ තියෙනකම මොකද කරන්නේ? ඒක ගන්ධ හෙන්ඩ් කුපියක් අරගෙන ඉවරනම් ඕක ඇරලා තියන්න එපා, සුවඳ යනවා කියනවා. ඇරලා තිබ්බොත් එහෙම පස්සේ බලනකොට අර කිව්ව ටික තියෙනවා. හැබැයි දැන් සුවඳ නැහැ. මේක ඇරලා තියලා සුවඳ ගිහිල්ලා කියනවා. පවුඩර් පෙට්ටියක් ගේනවා. ඇරලා තිනා විරුද්ධ කළා. අහකට ගියේ පොඩ්ඩයි. අහකට ගියේ ගත්තොත් එහෙම නියතුරකට ගන්න හරියක් අහකට ගිහින්නේ. අනික ඔක්කොම එකේ තියෙනවා. ඒ නියතුරකට ගත්ත අහකට මාත්‍රිය නිසා හරි හොඳ පවුඩර් ජාතිය කියලා අර කුස්සාගෙන ඉන්නවා බදාගෙන හරි වර්ණාලිය කියලා ඔක බලබලා ඉන්නවා. දැන් ඒකේ තිබුණේ මොනවද? ආස්වාද මාත්‍රිය නියපිටට ගන්න තරම් දෙයක් නැහැ. ඒ ආස්වාද මාත්‍රියේ ගාවල හඳලා තිබිච්ච වැලක් නැති හිස් හරිය තියෙන මහා බරක්. රසයට අරගෙන තියෙන ඔක්කගේම තියෙන හරියට. පොඩ්ඩක් ලුණු වැඩි කළා, පොඩ්ඩක් ලුණු අඩු කළා. නැත්නම් ඒකේ තියෙන්නේ රස මාත්‍රියට පොඩ්ඩක් පරක් වෙලා වෙනස් කළානේ, රස මාත්‍රිය වෙනස් කළා. අර ද්‍රව්‍ය වස්තුව කිලෝ ගාන බරට කන්න තියෙනවා. අපෝම කන්න බෑ, මට වැලක් නැහැ. මේ කෑම කන්න බෑ. නැ මොකෙටද මේ කෑමකට කැමති උනේ? අර කිලෝ ගාන බරට තිබිච්ච ආහාරයට නෙමෙයි කැමති උනේ. ඒකේ ගෑවිලා තිබිච්ච උපමාත්‍රයක් වාගේ තිබිච්ච රස මාත්‍රයක් නිසා අර මුළු කෑම එකටම වටිනාකම කිව්වා. කීයේ දීලා හරි ගන්න ඕනේ? කිලෝ ගානක් හිස් දෙයකට සල්ලි කිව්වා. හිස් දෙයක් බදාගත්තා. ඒ හිස් දෙය බදාගත්තේ මොකද්ද? අර රස කියන මාත්‍රිය වැහිලා තිබිච්ච නිසා. හරි හොඳ ස්පර්ශය කියලා ගත්ත එකේ බලපුවාම පොඩ්ඩක් හලු කෙරුවා නම් එහෙම අර ස්පර්ශය ඉවරයි. එහෙනම් එතකොට ඒක එපා වෙනවා. අර මාත්‍රිය දැකලා ස්පර්ශ මාත්‍රියක් ගෑවිලා තියෙන අර මුළු කුණු කන්දලයක්ම අරගෙන කිලෝ 50ක් 60ක් බර කුණු කන්දලයක් හරි වටිනා දෙයක් මගේ භාර්යාව මෙහෙමයි ස්වාමි පුරුෂයා මෙහෙමයි හරි හැඩ වැඩයි කියලා ගන්නේ අර සූර්ලා නිය පිටට ගන්න තරම් අහ තිවිච නැති උපමත්තම් මාත්‍රියකට අර ඔකෝ වටිනාකමක් දැම්ම. දාලේ විලහන අර සුළු මාත්‍රියේ නිසා විශාල දුක් ගොඩක් වෙහෙස ගොඩක් එකක් කියලා ගත්තා. මහ ගොඩක් කියලා ගත්ත එකක් හැටියෙ. අරගෙන ඒක ආස්වාදින මගේ වස්තුවක් කියලා ගත්තා. එහෙනම් මෙතන පේනවා මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ කියන යමක් ඇද්ද? ඒ සියල්ලම අංශු මාත්‍රයි. ඒ අංශු මාත්‍ර ගෑවිලා තියෙන අප්‍රමාණ කුණු ගොඩවල්. මම කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා බැඳෙනවා. ඒවා ලබා ගන්න pore කරනවා. රැස් කර ගන්න pore කරනවා. උඩ ගහ ගන්න මහන්සි වෙනවා. කෙලවරක් නැති මහන්සියක් ඇවිල්ලා දරාගෙන ඉන්න කුණුගොඩ කුමක් නිසාද? අර මායා මාත්‍ර පහක් මුල් කරගෙන. ඒ මායා මාත්‍ර පහට බැඳිලා තිබිච්ච හරිය තමයි අරගත්. එහෙනම් මේ මුළු ලෝකයක පර උස්සන්ද ඇහැට පෙන්වන්න තරම් ගන්න දෙයක් නැති මායා මාත්‍ර පහකට පුළුවන්. මුළු ලෝකයේම තියෙන සියලු උපමට්ටම් එකතු කරගත්තත් අල්ලට ගන්න දෙයක් නෑ. ලෝකයේම අපි ප්‍රියයි කියන සියලුම රූපයන්ගේ උපමට්ටම ඔකෝම එකතු වෙලා මෙන්නේ උපමට්ටම කියලා ගත්තොත් එහෙම. ඒ උපමට්ටම එක අල්ලකට ගන්න දෙයක් නෑ මුළු ලෝකෙම උපමට්ටම. මුළු ලෝකයේම සුවඳ කිනේ වැති වෙන සුවඳ කියන මාත්‍රිය වින් කරලා ගත්තොත් එක අල්ලකට ගන්න දෙයක් නෑ සුවඳ වට්ටම. අනික හරි ඔක්කොම එක රැඳිලා තිබිච්ච රොළු වල. මේ ලෝකයේ තියෙන මුළුම රස ටික විතරක් එකලා ගත්තොත් අල්ලකට ගන්න දෙයක් නෑ. අනික ඔක්කොම මේක බැඳලා තිබිච්ච රොළු වල. මේ මුළු ලෝකේ ආස්වාද දෙන්නා වූ ස්වභාවය කියන එක වෙනම කරගත්තොත් අල්ලකට ගන්න දෙයක් නෑ. මහා කුණු කොට තමයි ඒක බැඳලා තිබිච්ච මුළු ලෝකේ තියෙන සියලු වස්තු. එහෙනම් ලෝක සත්‍ය අප්‍රමාණ කුණු ගොඩක් බදාගෙන ඉන්නේ උගක් නිසාද? ඔන්න ඔය මායා මාත්‍රියකින් తాවකාලික රවටන රැවටිල්ලට අහු වෙලා. මෙන්න රූපයේ தත්ය දකින්න ඕනේ. රූපස්කන්ධයයි කිව්වහම රූපස්කන්ධයට ඇයි වැඳුනේ? කොයි ටිකටද වැඳුනේ? පෙන්නලා නැති වෙන මායාවක් නිසා. යම්කිසි රූපයක තියෙනා වූ ප්‍රියමනාපය කියලා රූප කුණු ගොඩ කල ගස්සවන්න. මම ඒ කියලා බදා ගන්න. ඒ බරගොඩ පෝෂණය කරවමින් හැකගෙන ගනිමි නුයේකාකාර අප්‍රමාණ දුකක් විඳින්ද හේතුකාරක වුණ උපමාත්‍රියට පුළුවන් වුණා ලෝක සත්‍යයට උත්තර දෙලා දාන්න. එනම් මේ රූපස්කන්ධය කියන දුක්ඛස්කන්ධය ඔය උපමට්ටමින් අරන් හිටා මාත්‍රියක් දීලා තියෙනවා. ඒ මාත්‍රිය දුන්නේ වැඩි කාලයකට නෙමෙයි, කොටු කරගන්නකම් විතරයි. තරුණකම දුන්නේ, තරුණිකම දුන්නේ විවාහ බැඳගන්නකම්, කසාද බැඳගන්නකම් විතරයි. බැඳගෙන කරගහ ගතට පස්සේ අවුරුද්දක් යන්නේ, දෙකක් තුනක් යනකොට ඔක්කොම ඉවරයි. දැන් මොකද කරන්නේ? කුණුබර ඉතුරුනා, උපමට්ටමේ රැවැට්ටුවා, වැඩේට ඇදලා දැම්මා, ජීවිතේ වෙනකන් ගෙවපන්. ආයි සෙල්ලම් කරන්න හම්බෙන්නේ. අයිතිවාසිකම් හදාගත්තා. උඹ මගේ, මම උඹ, උඹට ඕන හැටි කරන්න බෑ, උඹ මගේ. උඹට ඕන හැටි උඹේ කරන්න බෑ, උඹත් මගේ. දැන් ඉතින් මොකද වෙන්නේ? කේස්වලු පටලවාගෙන තලි බාපුවා කොච්චර ඇද්ද මුළු ජීවිත කාලය බැලුවොත් එහෙම ওই දෙන්න එකිනෙකා කෙරෙහි දැවිච්ච කොච්චර ඇද්ද? ওই එකිනෙකා කෙරෙහි දැවිනේම එක පැත්තකින්. ඒ දෙන්න අතර දැවීමක් නැතුව හිටියොත් අනිකාර කරදරයක් වෙයිද, මූඩ කරදරයක් වෙයිද කියලා දෙන්නට දෙන්න ඒ නිසා දැවිච්ච හරිය බැලුවොත් එහෙම ඒ ගිනි කන්දරාව එක මොහොතක අළු වෙලා යන්න ඇති. ආදරවන්තයෝ දෙන්නට, ආදරවන්ත දෙන්නට කරදරයක් වෙයි කියලා ඒ හැම ඇති උනනම් ඒ හිත නිසා හටගත්ත හරිය බැලුවොත් ඒ ටිකත් එක මොහොතක අළු වෙලා යන්න ඇති. ඒ තරම් දැවිල්ලක් විදිනවා. හොරු ගනීද, පැහැර ගනීද, ගහයිද, මරයිද, බලිකින්නේ ඉඳ වෙයිද, නොයෙක් ආකාරයේ මේ ශරීර පෝෂණය කරන්න ඒවේ අඩුපාඩු බලාගෙන ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා ඉන්න තැනක් හදාගන්න ඕනේ, කන්න දෙයක් හම්බ කරගන්න ඕනේ. මේ ඔක්කොම ආවේ මොකටද? ආස්වාද මාත්‍රිය ඔකටම ලොකු වුණා. ඒ ආස්වාද මාත්‍රිය අවුරුදු පහක් යන ඉතිල්ලා පෙන්නල හැඟවිලා ගියා. මෙන්න මේ පොඩ්ඩ අරගත්තාම රූපස්කන්ධයේ මාත්‍රියකට අප්‍රමාණ ආදීනවයට ලෝක සත්‍යයද දමනවා. ඔන්නේ මාත්‍රියේ තියවලා ගන්න බැරි නිසා බැඳෙන දේ තමයි රූපස්කන්ධය කිරිහි බැඳෙන ආසාව. ආස්වාදිරි හිතුනේ පොඩ්ඩයි. අප්‍රමාණ දුක්ඛන්දරාව කරගහ ගන්නවා ඔය මාත්‍රියේ කිරිහි රැවටිලා. ඉතින් ඔතනින් පටන් ගත්තාම ওই ටිකම තමයි වේදනා කියලා කිව්වේ. සැප වේදනා කිය කී හිව්වා මිසක් දුක් වේදනා පස්සේ යන්න කැමති නෑ. සැප වේදනා මාත්‍රියක් අල්ලා ගන්න ගිහිල්ලා අප්‍රමාණයක් දුක් වේදනා විඳලා තියෙන ජීවිතේ. හැම මොහොතකම කළා තියෙන මොකද්ද? ආස්වාද මාත්‍රියක් වේදනා සුඛ වේදනා මාත්‍රියට ඊදී අල්ලා ගන්න ගියාම අප්‍රමාණයක් දුක් වේදනා විඳිනවා. නමුත් සැප වේදනා මාත්‍රියට තමයි හිත බැඳගන්නේ. මෙන්න මේ බැඳගත මාත්‍රිය නිසා වේදනා කියන මාත්‍රිය තුල තියෙන වේදනාවේ සැප වේදනා දුක් වේදනා කියන දෙක තුල සැප වේදනා මාත්‍රියට දුක් වේදනා අප්‍රමාණය. හැබැයි අප්‍රමාණ දුක් වේදනාව සැප වේදනා මාත්‍රියෙන් වහලා ගෙනත් දෙනවා. බලපු නැති නිසා, තේරුම් ගත්තේ නැති නිසා ඒ සැප වේදනා මාත්‍රියක් මතුවලත් බලාපොරොත්තු වෙන අප්‍රමාණ දුක් වේදනා විදිනවා. එනම් මේ වේදනා ස්කන්ධය හැදිලා තියෙන්නේ සැප වේදනා මාත්‍රියට අප්‍රමාණ දුක්ඛන්දරාවක් දාලා ඒ දුක් වේදනා සියල්ලම සැප වේදනා මාත්‍රියෙන් වහලා. අන්න හැවටිල්ල, වේදනාවේ හැවටිල්ල. එන වේදනා ස්කන්ධය කියන එක අපිට ගන්න දෙයක් තියෙන්නේ මොනවද බැලුවොත්? අර ආස්වාද මාත්‍රියේ සැප වේදනා මාත්‍රිය අප්‍රමාණ දුක් වේදනා ගොඩකින් වහලා. නමුත් මේ දුක් වේදනා ගොඩ පේන්නේ අර මාත්‍රියෙන් අයින් වෙලා බලනකම්. අන්න වේදනා ස්කන්ධ. සංඥා කියලා ගන්නවා. ඔය සංඥා අතර ප්‍රියමනාප සංඥා කීයද තියෙන්නේ? ඒක අල්ලගන්න ගිහලා අප්‍රිය අමනාප සංඥා කීයක් ලැබෙනවා? දුර ඉඳන් බලනකොට හඳ හරි ලස්සනයි, ළඟට ගියහම දුවිලි ගොඩක් කියලා අපි කතාවල කියන. ඒ වගේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා කියලා. ඔය සංඥා ගොඩවල් වල මාත්‍රයක් තියෙනවා. යාන්තම් අර උපමාත්‍රයක් තියෙනවා. ප්‍රියයි මනාපයි කියන සංඥා මාත්‍ර. තරුණා තරුණි කියනා වූ සංඥා මාත්‍රියට බැඳිලා. මහල්ල මෙහල්ල, මහල්ලා මෙහල්ල කියන දෙට නිකන් ලබලා තියෙන සංඥා කීයද? බැලුවත් මුළු ජීවිත කාලයත් තුළ තරුණයි කියන සංඥාවෙන් තරුණ කය කියන සංඥාව ගත්තාම ඒ ආකාරය ගත්තාම ඒ ආකාරයේ කෙත්තුල දවස පැවතුනේ. එතන පටන් ගෙනම ඇද ගැහිච්ච කුද ගැහිච්ච සංඥාවක් ලැබුවේ මුළු ජීවිත කාලේ. ඊට මේ ජීවිතේ කරගහගත්තේ හරි ලස්සනයි කියන සංඥා මුල් කරගෙන. ඇඳුමක් අරන් එනවා හරි ලස්සන ඇඳුම කියලා. තාම් පාට තියෙනකන් පොඩ්ඩ කාලයක් හොඳ ඇඳුම කියන වචනේ තිබුණා. ඊට පස්සේ ඇඳුම දකින්නකොට පහල වෙන සංඥා මොනවද? දැන් ඉතින් පාංකඩ ඇඳුම. නෑ වැඩි කාලයක් ලැබිලා තියෙන සංඥා මොනවද? හොඳ එකක් අල්ලා ගන්න ගිහිලා ඒකේ බැඳිලා තිබිච්ච අහිතකර සංඥාවන් ගුණකටම මූල දෙන්න සිද්ධ වුණා. හරි ලස්සන ගේ කියලා හිටන් සංඥාවකින් බැඳිලා. ඒ සංඥාවේ මුල් කරගෙන හදාගත්ත එක ඉන්දින කබල්ලා ගියේ තැන් පටන් වැඩි කාලයක් ගෙවන්නේ. දැන් පරණ ගියේනි. දැන් මේ ආදි කාලේ ගෙවල්නේ. දැන් මේවා උපමට්ටම් ගෙවල්නේ. මේ කෙනෙක් අපේ ගෙදර ගෙන්නන්න බෑ. ලස්සන ගෙවල් කොච්චර තියෙනවා දැන්? අර අහවල් දෙන හදලා තියෙන හොඳ අලුත් පැටර්න් එකට ගියා. දැන් සංඥා වෙනස් වෙලා. එහෙනම් ඒ සංඥාව බලාපොරොත්තු වෙන. අල්ලාගෙන බලපුවාම ඒක පිළලා තියෙන්නේ හිත තියන්න බැරි ප්‍රණීත නැති සුව නැති සංඥා ගොඩකින් පිළලා තියෙනවා ඒක. හැබැයි සුව නැති සංඥා ගොඩටම මූණ දෙන්න සිද්ධ වෙන මොකක් නිසාද? සුවයි කියන සංඥා මාත්‍රයක් දැකලා ඒක අල්ලා ගන්න ගිහලා තමයි අර ගොඩටම මූණ දෙන්න උනේ. සංඛාර කියලා කියනවා. අපි හිතෙන් කයින් වචනේ රැස් කරන්නේ. ප්‍රියයි මනාපා කියන එකක් රැස් කරන්න ගිහිල්ලා අරන් ආවට පස්සේ මොකද වෙන්නේ? එතන පටන් ගන්න. කැඩෙයි විදෙයි විනාශ වෙයි කියන බය නිසා දුක් සංඛාර නිපදවනවා. දුකසේ කතා කරනවා. දුකසේ හිතන අනේ කැඩෙයිද විදෙයිද විනාශ වෙයිද? අනේ කඩයිද විදෙයිද විනාශ කරයිද? දැන් මොනවද මේ ඇති වෙන්නේ? ඇති වෙන්නේ ඔකෝම සිටිවිලි තියනවා නම් මෝහසහගත සංඛාර. කැඩෙන දේ කැඩෙනවා නමුත් ඒක හිතන්නේ නැහැ එහෙම. විදෙන දේ විදිනවා විනාශ වෙන දේ විනාශ වෙන ධර්මතාවය ඒක උනාට. එහෙමනම් දීලා බෑ. ඒකට නම් ඉඩ දෙන්න බෑ. කොහොම හරි රැක ගන්න ඕනේ. බැරි දෙයක් කරන්න මුලාවෙන් දඟලන අදහස් වලින්ම පිරලා තියෙන ඔය ඔක්කොම සංඛාර. ප්‍රියයි මනාපයි කියන සංඛාර මාත්‍රයක් නිසා අප්‍රිය වූ අමනාප වූ සංඛාර අප්‍රමාණයකට මූල දෙනවා ජීවිතයක. ප්‍රියයි මනාපයි කියන විඥානය පහළ කරගෙන ওই ටිකින් ඒ ගති ලක්ෂණේ හිත පිහිටලා ඒක බදාගත් තැන් පටන්ගෙන අප්‍රිය වූ අමනාප වූ හිතිවිලි කෝටි ප්‍රකෝටි ගණන් පහළ කරනවා. එහෙනම් මෙන්න මේකට කියනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ තුල මායාවක රැවටිලා අප්‍රමාණ දුක් විඳගෙන එන්නේක කාලෙක නෙමෙයි අනන්ත අප්‍රමාණ සංසාරයේ ඉඳලා දැක්කේ නෑ. ඒ භව ඔක්කොම අමතක වෙලා. නමුත් මේ ආපු භව බොරුවක් නෙමෙයි. දිවස් ඇති මිනිසස ඉක්ම වූ දිවසින් දකිනවා පෙර අනාදීයේ පටන්ගෙන භවයක් භවයක් පාසා මෙබඳු කය ලැබෙමින් කය වෙනසෙමින් අනන්ත දුක් විඳගින් මේ පසිනේ ඇවිදලා තියෙන්නේ. බුදු පසේ බුදු මහරහත් වෙනි උත්තමයන් වහන්සේලාගේ පළංගෙන දිවස් ඇති උත්තමිනෝ ලෝකයා නොරවටන උත්තමිනෝ තමාගේ මහා දිවස් වලින් දැකලා ලෝකයාට පේනවා මෙහෙම දෙයක් තියෙන බොරු නෙමෙයි. මේක වෙන්නේ මෙහෙමයි. ඒ හැම දිවස් ඇත්තාව හැම උත්තමයකම කියා තියෙනවා. අනාදීයේ පටන්ගෙන බව ගමනක් තියෙනවා. මට දිවසක් ලැබුණා ඕක බොරුවක් කියපු එකම දිවස්වරයෙක්වත් නෑ. යම් කෙනෙකුට දිවස් මාත්‍රයක් ලැබුණා නම් ඔහු දැකලා තියෙනවා භවයක් දෙකක් හරි. මහ දිවස් ලැබුවා නම් හැම කෙනෙක්ම දැකලා තියෙනවා මට දිවස තියෙනවා. පෙර භවයක් නෑ බොරු ඒ කිව්වේ කියලා කියපු කෙනෙක් අද වෙනකන් නෑ ලෝකෙ. මෙච්චර කාලයකට කෙබඳු ආකාර දිවස් ඇත්තෙක් හරි ලෝකෙ පහළලා තියෙනවා නම් මොනාගමී කිව්වත් බෞද්ධ කිව්වත් අබෞද්ධ කිව්වත් දිවසක් තිබුණා කියන සම්මතියේ හිටියා නම් ඒ හැම කෙනෙක්ම කියා තියෙනවා අනාදීයේ පටන් ඉන්න සසර ගමනක භවයක් අපි දැකලා තියෙනවා. අද්භවෙන් අද්භව ආපු ගමනක් දැකලා තියෙනවා. පෙර ගමනක් තිබිලා තියෙනවා. මේ මෞපුතෙන් උප්පත්තියේ පටන් ගත් එකක් නෙමෙයි මේක. ඊට එහාමයි කියලා හිතන් දැකපු අය ඔක්කොම කියා තියෙනවා. නමුත් අපි ලෝකයා විශ්වාස කරන්නේ නැහැ උතුමන්ගේ ඇත්ත. නමුත් ලෝකයට ඇලුම් කරන ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන ඒවැ බැඳී රැඳී හිටින අයගේ කතාවක් තියෙනවා නම් ඒක ඇත්ත වෙන්න කියලා කියනවා. නමුත් අපි හොඳටම දන්නවා ලාභයේ කීර්තිය ප්‍රශංසා බලාපොරොත්තු වෙන එක කොච්චර බොරු කිනා තමන්ගේ වැඩේ කරගන්න. හැබැයි ඔහුගේ කීම ඇත්තයි කියලා පිළිගන්න ලෝකයක් හැදිලා තියෙනවා. කිසිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ වගේම ලෝකේටත් කිසිම දෙයක් අල්ලාගන්නේ නැතුව ඒ බැඳීම් හැදීම් වලින් හත්ලා චාම් නිදහස් ජීවිතයක් ගත කරන මහා උත්තමයන් වහන්සේලාගේ සත්‍ය කියවෙනක් ගණන් ගන්න කැමති නැහැ. අර වචනේ ඊට වඩා ලොකුයි. මොකද මේ මුලාවේ හැටිමයි. මුලාවේ ලෝකයේ අවහන හැටි. කවුරු මොනවා කිව්වත් කරන්න දෙයක් නැහැ. කිසිම ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් කිසිම ආකාරයෙන් බලාපොරොත්තු නැති. කාම සම්පත්තියකට බැඳිලා හැඳිලා ඒවැ සැරිසැරීමක් නැති. කිසියම් ආකාරයේ ගරු නම්බුවක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති. එබඳු වන්නා වූ දිවස් ඇති උත්තමයන් හැම කෙනෙක්ම කියා තියෙනවා අප්‍රමාණයේ පටන් ගන්න සසර ගමනක් තියෙනවා. එන එක බොරුවක් නෙමෙයි. එහෙනම් අපි මොකද කරලා තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ දරාගෙන අනාදීව පටන් ගෙන අපි ගමනයි. එහෙනම් අනාදීව පටන් මොකද කරලා තියෙන්නේ? මායා මාත්‍රයකට රැවටිලා අප්‍රමාණ වෙහෙස කරවන්නා වූ දුක්ඛන්දලාවට කරගහගෙන ආපු ගමනක් නම් මෙච්චර කල් ඇවිදලා තියෙන මේක බොරුවක් නෙමෙයි. අප අමතක වෙලායි තියෙන්නේ. අද තියෙන්නේ තොච්චරයි. පෙර තිබුණේ තෙච්චරයි නම් මතු යන ගමනට තියෙන තොච්චරයි. ඔයින් එහාට එහෙම තව සැපසහගත රූපස්කන්ධයක් ලෝකේ හටගන්න විදිහක් නැහැ. කවුරුයි කිව්වත් හැවටලා තියෙන උතෙන්ට. සැපසහගත වේදනා ස්කන්ධයක්, සැපසහගත සංඥා ස්කන්ධයක්, සැපසහගත සංකාර ස්කන්ධයක්, සැපසහගත විඥාන ස්කන්ධයක් අරගත්ත සත්වයේ කොහෙවත් නැහැ. හැම කෙනාම මායා මුලා මාත්‍රියකට රවට්ටලා ඒ වටා ගොදුරු වෙලා තිබෙන මහ දුක්ඛන්දරාව කරගහගෙන ඒක පෝෂණය කරමින් ඒක පවත්වමින් පවත්වන්න බැරි දියා පවත්වන හැද දුක් විඳින්මින් ආපු අනන්ත දුක් ගමනක් ඇවිදින් තියෙනවා කිව්වකයි. ඉතින් මෙන්න මේ ටික දැනගත්ත බුදු පියාණන් වහන්සේ සියල්ලංගේම අග්‍රඥානියකින් යුත් වෙලා මේකේ අගමුළු අහුමුළු නෑර පෙන්ව හේතුවත් එක්ක මේක නිකන් හටගන්නේ. මේක කොහොමද හටගන්නේ කියලා විග්‍රහ කරලා දුන්නා. එහෙනම් ස්කන්ධ භාවනාවක් අවශ්‍ය වෙනවා කියන ඔතෙන්දී ඔය ටික බලන්න මූලික අවස්ථාවේ කතාවට ගත්. ස්කන්ධ කියන්නේ මොනවද? හරයක් ඇති දෙයක්ද? මෙන්න මේකයි මේ විග්‍රහ කරගත්තේ මූලිකම ස්කන්ධ වශයෙන්. එහෙනම් අපි ළඟ තියෙන්නේ මොනවද? ඔය කියන රූපස්කන්ධය, ඔය කියන වේදනා ස්කන්ධය, ඔය කියන සංඥා ස්කන්ධය, ඔය කියන සංකාර ස්කන්ධය, ඔය කියන විඥාන ස්කන්ධය යම් තැනක ඇද්ද? එයාට කියනවා සත්වයා පුද්ගලයා. බාහිර ලෝකේ ද්‍රව්‍ය වස්තු තමයි ඒවට ආධාරක. ඌව ඔක්කොම අරගෙන මමයේ, මගේ, මගේ ආත්මය කියලා ගත්ත මිත්‍යා දෘෂ්ටිය නිසා අප්‍රමාණ දුක්ඛන්දරායෙ මිදෙන්න බැරි සතර ගමනක් යනවා. මේක වටිනවා කියලාම හිතෙනවා. මෙන්න මේ ටික දැක්කට පස්සේ අපි දකින්න ඕනේ පංචස්කන්ධ භාවනාව මොකක්ද කියලා. මෙන්න පංචස්කන්ධ භාවනාව කරගන්නකොට වැදගත්ම කොටස දැන් තේරුම් ගත්තා. ඔයින් එහා සත්‍යයක් නේ. ඔය පංචස්කන්ධයේ ඉක්මෝලා ඉන්න තවත් જાතියක සත්‍යය ගැන කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. ඔය පංචස්කන්ධයෙන් තොර සත්‍යයේ ස්වභාවය ගැන කතා කරන්න විදිහක් නැහැ. එහෙම සත්‍යයක් ලෝකේ කිසිම තැනක විද්‍යාමාන නැහැ. යන්තනක සත්‍යයේ කියයි විද්‍යාමාන නැද්ද? ඔය කියන පංචස්කන්ධයේ විද්‍යාමාන වෙලා තියෙන්නේ. වෙන දෙයකින් විද්‍යාමාන කරලා නැහැ. විග්‍රහ කරන්න පහකට විග්‍රහ කළා නම් ස්කන්ධ ඔක්කොම නැත්නම් හිතයි ගතයි නැත්නම් නාමයයි රූපයයි ආදි වශයෙන් කියෝ මේ සත්‍යය. ඔන්නෝ කියන්නා වූ ස්කන්ධ පහකින් වෙන් කරලා පෙන්නලා තියෙනවා විග්‍රහ කරගන්න ලේසියට. හැදෙන ආකාරයත් ක්‍රමානුකූලව පෙන්නනවා. යම් කිසි රූපයක තිබෙනා වූ මායා ආකාරයේ මුල් කරගෙන එහි රසාස්වාදයෙන් ප්‍රියමනාපයෙන් හිත බැඳද අන්න ඒ මුල් කරගෙන ප්‍රියමනාප රූපස්කන්ධයයි කියලා මහා දුක්බරක් අරගෙන ඔපේට රැවටිලා ප්‍රියමනාප රූපස්කන්ධයයි කියලා හිත බැඳගත්තා. අන්නේ බැඳගත හිත නිසා රූපස්කන්ධය වෙන් වෙන්න බෑ. ඒ රූපස්කන්ධයේ ලැබුණා වූ සැප වේදනා මාත්‍රයක් අල්ලාගෙන ඒ මාත්‍රය ඉක්ම ගියාට පස්සේ දෙනා වූ සියලු දුක් වේදනා වලට කරගහගෙන වේදනා ස්කන්ධයක් දරාගෙන ඉනවා. ඒ රූපස්කන්ධයේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා හටගත්තා වූ සංඥා ස්කන්ධයක් අල්ලාගෙන ප්‍රියමනාප වින්දනයක් විඳින්න බලාපොරොත්තු වෙයි. ඒ සංඥා ස්කන්ධයේ මතකයේ රඳවගෙන ඒ බඳුම දෙයක් බලාපොරොත්තු වෙන නමුත් ඒකතාවකාලිකව ගෙන හැලනම් කොටු කරලා දැම්මා. අර හැමතම මුල්ලා දැම්මා වගේ. ඊට පස්සේ කවදාවත් හරි ලස්සනයි කියන සංඥාවෙන් ඉන්න බෑ. හරි හැඩයි කියන සංඥාව තියාගන්න බෑ. මේ පිය සංඥාවක්, මේ මధుර සංඥාවක් කියලා තියාගන්න බෑ. ඒක අල්ලගත්ත තැන පටන්ගෙන අල්ලගත්තනම් බැඳගත බැරි ගහනවා වගේ. හිත දෙවිනා දුක් සංඥා ඔකගේ මිද විදා එන්න ගමන යන. ප්‍රිය සංඛාරය කියලා ප්‍රිය රූපයෙන්ම මුල් කරගෙන ඒ හැඩෙන් ගත්තා වූ දෙයට හිත බැඳගින්න. ඒ බඳු දෙය මතු මතුත් මට ඕනෑ කියලා හිතවිලි ක්‍රියාවෙන් දැන් ළඟ මේ සංඛාර පහල කරගත්තා නම් පහල කරගත්ත මාත්‍රිය ගෙවිලා ගිය තැන පටන් අනේ අපෝ විච්ඡේදයක් කියන දුක් සංඛාරයන්ගෙන් තම පූර්වයන් තියෙන්නේ. ඒකේ යන්න වෙනවා. එහෙනම් ඕවා ඔක්කොම පහිරලා හිටන් හටගත්තා වගේ ගති හිතක් ඇද්ද? හටගත්තා වගේ චිත්ත ගති ස්වභාවය මුල් කරගෙන බොහෝ කොටම ලෝභ චිත්, දේශ හිත්, මෝහ හිත් කියන ඒවා විඳිනවා. සුඛ හිතක් විඳින්න හම්බෙන්නේ නැහැ. මාත්‍රියට හැවැට්ටුවා විතරයි. මායා දර්ශන චිත්ත ස්වභාවය පෙන්නලා ඒකට හැවැටලා අනන්ත දුක් හිතක් විඳිනවා. දුක් විඥාන මාර්ගය ගෙනියනවා. මෙන්න මේක තමයි පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය කියලා කියන්නේ හේතුව. මායාවකින් හවට්ලා තියෙන එක කවදාවත් සුඛස්කන්ධය කියලා ගන්න බෑ. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? හටගත්තා නම් යම්කිසි ආකාර රූපස්කන්ධයක් යම් තැනක පහළ වුණා නම් හටගත් දැන් පටන් ඒකට උරුම ධර්මතාවයක් තියෙනවා කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි දෙයක් මොකද්ද? හටගත්තා නම් විපරිණාමයටපත් වෙනවා වෙනසිල යනවා. යම් තැනක කෙබඳු ආකාර හෝ රූපස්කන්ධයක් හටගත්තා නම් මායා ලෝකයක මායා අවස්ථාවක ඒක බැඳලා තබන්න මම කරගනි මගේ කරගනි මගේ ආත්මය කියලා ගනින් කියනවා හැඟීම දෙවෙනවා වාගේ. මාව උඹේ කරගනි. මෙන්න මම ලස්සනයි. මෙන්න මම හැඩයි කියන අවස්ථාවක් දෙනවා වාගේ. ලෝකයා රැවටීමට යම්කිසි අවස්ථාවක් තියෙනවෑ. ඔන්න ඔයකින ආස්වාදජනකව පෙන්වන අවස්ථාවක්. අන්නේ අවස්ථාවේ මායාවට අහු වෙලා ලෝක සත්‍යයම කිත කරන්නේ ඕක දරා ගන්නවා. මෙන්න මේ හටගත්තේ දරා ගත්තාල මොකද වෙන්නේ? හටගත්තේ ස්වභාවයක් තියෙනවා. හටගත්තා නම් ඒ තත්ත්වේ ඒකාන්තයෙන් පරිණාමයටපත් වෙනවා. එන්න තත්ත්ව වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. ඕකට කියනවා නානා භාවයටපත් වෙනවා. ඔහොමපත් වෙලාපත් වෙලා ගිහිලා මොකද කරන්නේ? ආස්වාද මාත්‍රියක් දෙන රූපස්කන්ධයේ දුක් කන්දරාවක් දෙන්නා වූ රූපස්කන්ධයක් හැටියට ගෙවිලා ගෙවිලා ගිහෙටන් නානා භාවෝ එක විනා භාවෝ භාවයටපත් වෙනවා. විනාශයටපත් වෙනවා. නානත්වයටපත් වෙලා නානත්වයටපත් වෙලා ගිහිල්ලා ඔය අතරේදී හැඩ මාත්‍රියක් පෙන්ලා අනික ඔක්කොම දුක් මාත්‍ර ඒ වගේම ඇතට අමිහිරි මාත්‍රව මතකලා මතකලා දීලා විනා භාවෝ කියවත් විනාශයටපත් වෙනවා. එහෙනම් යම් කිසි දෙයක් ඔය හැම රූපස්කන්ධයකම තිබුණ රසාස්වාදයක් තිබුණා නම් ඒ සෑම දෙයක් මොකද කරන්නේ? ඒ ප්‍රිය ස්වභාවයේ ඒ මනාප ස්වභාවයේ මොහතකින් තිබිලා එක වෙනස් වෙලා ගිහලා නානා භාවයටපත් වෙලා හිටන් දැන් එපා වෙන සත්‍යෙම ඒව දැකලා දැකලා විනා භාවෝ කියන විනාශයටපත් වෙනවා. ජීවිතය කරගත්ත තරුණ කාලේ කියලා අවුරුදු 10ක් තිබුණා නම් අන්තිම අවුරුදු 10ක් තියෙයි. එතන පටන්ගෙන වෙනස් වෙලා යනවා. ප්‍රියෙහි මනාපෙහි කියන දෙන්න එකතු වෙලා හිටන් ප්‍රිය ස්වභාවයයි මధుර ස්වභාවයයි පින්නෙනවා. තරුණයි කියන කාලේ බොහොම ටික කාලයක්. එතෙන් පටන්ගෙන නානා භාවයටපත් වෙන මැදි වයසට ආවා. මොහොතක් මොහොතක් පාසා නානා භාවේ. නොඑක් නොඑක් ආකාරයෙන් මෝරාගෙන යනවා. කෙස් හිදෙනවා. දත් හැලෙනවා. ඇඟ රැලි වැටෙනවා. හම රැලි වැටෙනවා. ඇද කුද ගැහෙනවා. විකෘති වෙනවා. හැබැයි අවුරුදු 5ට හරියන තව අවුරුදු එකර 10-15 ගුණයක් ජීවත් වෙනවා. 80ක් 90ක් යනකම් ජීවත් වෙනවා විනා භාවයටපත් වෙමින්. එහෙනම් නානා භාවයටපත් වෙලා යනකොට නානා භාවයටපත් වෙනකොට හැඩයි වැඩයි කිව්ව එක වෙනස් වෙච්ච කාලෙම වැඩි. හැඩයි වැඩයි කිව්ව කාලේ ඉතාම අල්පයි. ඒ හැඩයි වැඩයි කියන කාලෙත් 7 දවසක් නොකා හිටියොත් එහෙම වැහැරලා මැරලා යනවා. එහෙනම් මේ කයක ඒ ප්‍රියෙහි මනාපෙහි කියන ප්‍රියභාවයක් ඇද්ද මනාපභාවයක් ඇද්ද? ඒ ප්‍රියභාවයේ මනාපභාවයේ පවත්තන්නේ නානා ප්‍රකාර උපක්‍රම තුලින් සුද්ධ කරලා. එක දවසක් සුද්ධ කරගන්න බැරි වුණොත් ප්‍රියභාවයත් ඉවරයි මනාපභාවයත් ඉවරයි. මහබෝසතාණන් වහන්සේට හැඟුම් පෙන්වන්න ගිය කාන්තාව ටික රෑ මැදියම් යාමේ වෙනකොට කුණු කෙල පෙරාගෙන ඇදගෙන වැහැලා කොණ්ඩ අවුල් කරගෙන ඉනකර මොකද උනේ? ප්‍රියෙහි මනාපෙහි ඉවරුණායි ටිකට. එහෙනම් ඊළඟ දවසේ මොකද කරන්නේ? ආයි සුද්ධ කරගෙන හදාගෙන නැති හැඩ හදාගෙන නැති ලක්ෂණ මවාගෙන විශ්මවාගෙන ඉන්නේ යසනිය වාගේ. ලෝකේ රවට්ටන්න කාමී රවට්ටන්න විශ්මවාගෙන ඉදිරිපත් වෙනවා. ඔහොමත් ඉදිරිපත් වෙන්නේ බොහොම ටික කාලයයි. කවලා පොවලා හංගඩෝල් තෙල් ගාලා හරි කමක් නැහැ. උපමට්ටම් කරගෙන ගස් ලබු ගාලා හරි පිපිඤ්ඤා ගාලා හරි කමක් නැහැ. මූණ හදාගෙන එන්නේ මොකද? ඔය පොඩ්ඩක් හදාගෙන ඉඳන් එන්න පටන් ගන්නේ ලෝකයට මාර දූවරු රවට්ටන්නව වැඩක් ඔය කරන්නේ. තමන් ළඟ නැති හැඩයේ ලෝකයට පෙන්වගෙන ලෝකය ආරවට්ටන විපරිණාමයටපත් වෙන මොහොතක් එක පෑය දෙකක් එකාකාර තියෙන බැරි ශාරීරියේ විනාස කරගෙන හැඩ ගහගෙන ඇවිදින හැට මූණ පෙන්ලා මොකද කරන්නේ? කාම යක්ෂණියන්ගේ කාම ක්‍රියාවලිය ගන්නවා. කාම යක්ෂයින්ගේ කාම ක්‍රියාවලිය ගන්නවා. නමුත් ඇත්තක් නෙමෙයි කලි. හැවැටිලා හැවැට්ටුවා. හැවැටි හැවැටි රවට්ටනවා. කවුද රවටින්නේ? රවට්ටන්න ගිය කෙනා රවටුණා. හැවැටිච්ච එක රවටුණා. දෙන්නම රවටුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? නානා භාවයටපත් වෙන්න පටන් ගන්නවා වැඩි කල් යන්නේ නැහැ. දැන් ඉතින් හැර ගහලා පින්නන්නද? දැන් ටික වැටෙන දැන් මොකෙන් හැර ගහලා පින්නන්නද? හේස් ටික පැහුන මොනවා කරන්නද? හැම රැලි වැහන දැන් මොනවා කරන්නේ? පිපිඤ්ඤා ගැවට හරියන්නේ නැහැ. තක්කලි ගැවට හරියන්නේ නැහැ. මොනවා කළා දැන් නම් ඉතින් අර රැලි වෙතිලා වැහැරුණාම හදන්න බෑ. ඔතන පටන් ඉන්නේ මොකද්ද වෙයි? තව අවුරුද්දක් දෙකක් ගියා හතරක් පහක් ගියා දැන් මොනවා කරන්නද? දැන් බලපුවාම හොකුත් ඇකිල්ල ඔක්කොම අත ඉවරයි. හැබැයි මැරුන්නේ. තව නානාභාවේ. දැන් නානාභාවේ ප්‍රියමනාපද? නෑ බලන් ලක් ඇතයිද? ඕම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිම වෙනකොට මොකද වෙන්නේ? විනාභාවයට පත් වෙනකොට බලපුවාම නානාභාවය තුලින් අප්‍රමාණ කාලයක් විකෘති වෙලා ඉඳලා හිටන් විනාභාවයට පත්ලා වෙනසිලා යනවා. නෑ සියලු ප්‍රියමනාපේ ඉතාම අල්ප මාත්‍රයක මායා කාලයක් විතරයි. බඩුවක් ගේනවා හරි ලස්සනයි හරි චාම් කියනවා. හරි හොඳයි. තාං ඇඳුම හරි හැඩයි. ගෙනහල ඉතින් බලාපුවාම මොකද කියලා තියෙන්නේ? කුණු ගෑවෙන්නේ නැති ඇඳුමක් හොයාගෙන ඉන්න බෑ කාටවත්. අරගෙන ගමලක් ගියා නම් ඇඳලා ආව නම් ඊට පස්සේ බලපුවාම ඕක ආයිසරයක් ඇඳගෙන එළියට බහින්ද බෑ. එහෙනම් ආයිසරයක් අපි හොරයක් කරනවා. ආයි සුද්ධ කරලා ඇකිලිච්චිය මැදලා නැති එකක් ඇති කරගත් ආයිසරය. දැන් හොඳ ඇඳුම කියලා ආයි ඇඳගෙන ගියා. ආයි රැවට්ටුවා. හැබැයි රවට්ටලා පෑ දෙකක් යන්න හම්බෙන්නේ නැහැ. ආයිසරයක් එක උරුම කුණායි වෙන්න. නානාබායට පත් වුණා. දැන් එහෙනම් හැඩ වැඩ කරගත්ත මාත්‍රියයි මාත්‍රිය පටන් ගෙන මොකද නානාබායට පත් වෙනකොට ඒක හැඩ ඉවරයි. වැඩි කල් හැඩ කරන්න බෑ. කය හැදුවා වගේම තමයි. තරුණ කාලේ හැඩ වැඩ කරේ හැඩයි කියලා පෙන්නුවා. මහලු වුණාට පස්සේ ඒක හැඩ කරන්න බැරුවා වගේ. ඇඳුම පොඩ්ඩක් දවස් ගියාට පස්සේ තාං ගතිය ගියාට පස්සේ දැන් පාංකඩේ වුණා. දැන් ඉතින් ආයිසරය මැදලා පෙන්නන්නත් බෑ. හදලා පෙන්නන්නත් බෑ. බූල ඇවිස්සලා නාක් වෙච්ච එක දැන් ඇඳගෙන කොහොම යන්නත් බෑ. මොන උප දැම්මත් හරි ගසා ගන්න බැරි ගැටයක් එනවා. එහෙනම් ප්‍රියයි මනාපයි කියන හැම දෙයක්ම ගයක් හැදුවා. හදලා ලස්සනයි කියලා තාං ගියේ කියලා ඉතින් හොඳට හිටියා. නමුත් වැඩි කල් ඇඳ ඉස්සලා ඔක එහෙම මෙහෙම කැඩිලා බිත්ති කැඩිලා ඇතුළේ ඔක්කොම කහට බැඳිලා ලී දිරලා අල්ලාල්සේ උළු හරි කමන්නේ මොන හරි කමන්නේ ඒවත් පරණ වෙලා ඒවා දේශෙවිල් බැඳිලා නැවතත් අලුත් ගියා කරන්න බැරි තරතර එන්න එන්න පරණ වෙලා යනවා. එතකම් මොකද කරන්නේ? පුරුවට රවට් රවට් හුහුණු ටිකක් ගන්නවා, වර්ණ ටිකක් ගන්නවා, බිම පොලිස් කරනවා, ඔක්කොම කරේනේ. නැති දෙයක් ඇති කර කර ඉන්න ලෝකයක් හදනවා. හරිම සුන්දරයි කියලා ලෝකෙ පෙන්නනවා. නානා ආභාවයටපත් වෙනවා. බොහෝ කාලයක් ඒගි නානා ආභාවේ ප්‍රියමනාප නැති දෙයක්. එහෙම ගිහින් ගිහින් අන්තිමට විනාභාවයටපත් වුණා. එහෙනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා බැලුවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා බැලුවා. ඔය ඔක්කොම මොකද වෙන්නේ? සබ්බේපි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මෙන්න කර්මස්ථානේ. සබ්බේපි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මේ සියලුම ප්‍රියමනාපයෝ නානා භාවයට පත් වෙනවා විනාශයට පත් වෙනවා. දැන් මේ කරපු විග්‍රහය කර්මස්ථානයේ සාරාංශය තමයි ඔන්න එක කර්මස්ථානයක් ආවා. දැන් කවුරුවත් දුන්නා නෙවෙයි මේ කර්මස්ථානේ. අහපු ධර්මයේ තුලින් සියල්ල කැටි කරලා ගත සාරාංශයක් ආව කර්මස්ථානයක්. මේක දැන් තමන් සතු කර්මස්ථානය. මේ කාගේවත් එකක් නෙවෙයි. තමන් දැනගත්තා නම් මේ කිව්ව ධර්මයේ වැටහුණා නම් ওই ධර්මයේ සාරාංශය කියලා ගත සබ්බේපි මේ පියේහි මනාපෙහි නානා භාවෝ විනා භාවෝ. බුදුරන් වහන්සේ දේශනා කළා ඔන්න ඔක නිතර මෙනෙහි කරන්න. පබ්බචිතින අබින්නම් පච්චවේ කිතබ්බගේ ඔන්න නිවන් මාර්ගය. එහෙනම් මේ බැඳිලා තියෙන රැඳිලා තියෙන ආශාවන්ගෙන් දුරු කරගන්න මූලික අවස්ථාවේ කර්මස්ථානිය ලෝකයි. ඉස්සෙල්ලාම බලන්න තියෙන කර්මස්ථානිය. සබ්බේපි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති. අර්ථය හොඳට තේරුම් අරගෙන නිතර සීකර කර්මස්ථානිය කරගන්න. ඕනම ප්‍රියමනාපයක් දැක්කොත් සබ්බේපි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති. පුරුදු කරගන්න සීකරන්න. වැඩි කල් යන්න ඉස්සෙල්ලා මෙතෙක් කිව්ව සියලු ධර්මයේ කැටි වෙලා උතෙන් තිනවා. ඇවිදිලා හිටන් යම් ඇලීමක් තිබුණාද මුලාවක් තිබුණාද මොහොතකින් මුලාව අහක වෙලා යනවා ධර්මයේ හිත හිටිනවා නිකම්ම අර මායාවෙන් ගිලිහෙලා යනවා. ඔන්න මූලික ඉන්ද්‍රිය සංවරත්වය ඇති කර ගැනීමට අවශ්‍ය කරන කර්මස්ථානය තැනට ඔබින විදිහට සිහි කරන්න පුරුදු වෙන්න ඕනම ප්‍රියමනාපයක් කෙරෙහි හිත ආපිලා සබ්බේපි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. ඔය ටික සිහි කරනවා. ඔන්න එක්තරා පළවෙනි කර්මස්ථානය මූලික වශයෙන් ලෝක ධර්මතාවය දැනගන්න. දැන් අපි දැනගන්නවා එක දෙයක්. අපි කිව්වා මේ පංචස්කන්ධය ගැන. කොතන සත්වයක වශයෙන් උපන්නත් ඒ උපන් සත්වයාට තිබෙන ස්කන්ධ පහයි. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියව මේ ටික තමයි මේ තිබුණේ. දැන් මේ රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අපි හොඳට විග්‍රහ කළා. දැන් මොකද්ද වෙන්නේ? හටගත්ත රූපස්කන්ධයක් ඇතනම් නානා භාවයට පත් වෙනවා කියන විපරිණාමයට පත් වුණා. විනා භාවෝති කියලා කිව්ව වෙනසිලා ගියා. නැ හටගත්ත යමක් ඇත්නම් විපරිණාමයටපත් වෙනවා වෙනසෙනවා. සබ්බේපි මේ පියේහි මනාපෙහි නානා භාවෝ විනා භාවෝති. ඔන්න එතන ධර්මයි. අරකටම ගැලපුණා. හටගත්ත රූපයන් ප්‍රියමනාපයක් යම් තැනක විද්‍යාමාන වෙනවනම් ඒ සියල්ලම නානා භාවයටපත් වෙනවා කියන විපරිණාමයටපත් වුණා. විනාභාවෝතිකය වෙනසිලා ගියා. මෙන්න ධර්මයේ මූලික ස්ථානයේ මූල සිද්ධාන්තේ. ධම්ම අවෝදේ මූල සිද්ධාන්තේ. යං කීචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කිවිතෝකයි. යම් ධර්මයක් පහළ වෙන්නේ සියල්ල නැති වෙලා යනවා. මේක විනාශ කරන්න ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. කිසිම දෙයකේ විනාශ වෙලත් නැහැ. ධර්මතාවයෝකයි සත්‍යයෝකයි. මෙන්න මෙතෙන්ට ගත්තාට පස්සේ අපි එකක් දකිනවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා රූපස්කන්ධයයි යමක් යම් තැනක වීද ඒ සියල්ල විපරිණාමයටපත් වුණා වෙනසුණා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා යම්කිසි ආකාරයක රූපස්කන්ධයයි යන යමක් යම් තැනක වෙයිද දැන් වෙයිද ඒ සියල්ල විපරිණාමයටපත් වෙනවා වෙනසෙනවා. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා රූපස්කන්ධයයි යමක් යම් තැනක මතු වන්නේද ඒ සියල්ල විපරිණාමයේ පත්වන්නේමය වෙනසී යන්නේමය. ඔන්න ධර්මතාවය ආවා. ওই සත්‍යතාවය. මෙන්න රූපස්කන්ධයේ පිළිබඳව මේ ටික දැක්කාට පස්සේ අපි එකක් දකිනවා. එහෙමනම් එබඳු වන්නා වූ රූපස්කන්ධයක් මං කෙතෙක් කැමති වුණත් මගේ කැමැසියේ පවතීද? මගේ කැමැසියේ පවත්වන්න පුළුවන් රූපස්කන්ධයක් ලෝකේ නැහැ. මමේ කියත් නෑ මගේ කියත් නෑ ලෝකේ තියන්න පුළුවන් තැනක් නෑ. එහෙනම් මෙන්න මේක දකින්නවා. මොකක්ද දකින්නේ? හටගත්තා වූ රූපස්කන්ධයක් ඇතනම් විපරිණාමයටපත් වෙනවා වෙනසිනා මේක ධර්මතාවය. ඒ බඳු ධර්මතාවයක් ඇත්තා වූ රූපස්කන්ධයක් තුල කැමැතිසේ පවත්තන්න පුළුවන්ද කියලා බලපුවාම කිසිම ආකාරයකින් අපිට විද්‍යානුකූල තීරණයක් දෙන්න බෑ. සත්‍ය තීරණයක් දෙන්න බෑ. කැමැතිසේ පැවැත්වුවේ හැකීමට රූපස්කන්ධයක් කියන වචනේ. එනම් මොකද ගත තීරණේ රූපස්කන්ධයයි යමක් යම් තැනක කෙබඳු ආකාරයෙන් හෝ වේද ඒ සියල්ලම ඉච්ච නැ කැමති සී නැ අනිච්චයි නිත්‍ය නැති බව විශ්වාස දැනගත්තා. දැන් දැනගත්තා නිත්‍ය නැති නිසාම තමයි කැමසේ පවත්තන්න බැරි. එනම් අනිච්චයි. ඉච්ඡසේ පවතින් නැති නිසා අනිච්චයි. කැමතිසේ පවතින් නැති නිසා ඒකට මොකද වෙන්නේ? ඒ නිසාමනේ මේ දුක් විඳින්නේ. ඒ නිසාම නික දුක වෙන්නේ. කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒක සැපයිද දුකයිද හව සැපයි කියලා තීරණය කරන්න කිසිම විද්‍යාවක් නැහැ. කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒක දුකමයි. අනිත්‍යයි නෙමේ වචනේ. තිලක්ෂණේ වචනේ අනිත්‍යයි. කැමැතිසේ නේ. කැමැතිසේ නැති නිසාමයි ලෝක සත්‍යයක දුකයි කියන්නේ. ඒක හේතු සාධක සහිතමයි. යදනිච්ඡන් තන් දුක්ඛං කිව්ව එකයි. යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා දටුවා තෝරනවා. සත්‍යය මොකද වෙහිලා ගියා. අර්ථය වැහිලා ගියාට පස්සේ දහම් ගැඹුරේ ඉන්නේ නැහැ. ගැඹුරු අවබෝධය, ගැඹුරු ප්‍රත්‍යක්ෂේ ඉන්නේ. විද්‍යාවට එකඟ නැහැ. එහෙනම් මොකද එකඟ වෙන්නේ? යමක් කැමැතිසේ නැද්ද? ඒක නම් දුකයි. ඒක විද්‍යාවට එකඟයි, සත්‍යයට එකඟයි. එහෙනම් යමක් කැමැසියේ පවතින නැති බව ඔප්පු වෙලා ඉවරයි රූපස්කන්ධය. ඒ බඳු රූපස්කන්ධයක් කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒකාන්තයෙන් ඒක දුකේන බව සත්‍ය නම්. ඒ බඳු වන්නා වූ දෙයක් ඇත්නම් මමයි කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න, එහෙම බැඳෙන දෙයක් මොනවත් අදහස් කරන්න දෙයක් ඒක නෙවෙයි. එහෙනම් මොකක්ද ඒකේ තියෙන්නේ? වචනයක් තියෙනවා, ඔකට කියනවා යන් දුක්ඛං තදනත්තා කියලා. යමක් දුක නැයි අනාත්මයි කියලා මේක තෝරනවා. ආත්ම කියන්නේ මොකද්ද? අනාත්ම කියන්නේ මොකද්ද? ওই දෙපැත්ත හොඳට බලන්න ඕනේ. අද එක්තරා තැනක හැඟවිලා තියෙන දෙයක්. සියල්ල අනාත්මයි, සියල්ල අනාත්මයි කියලා අපි නිවන් දකින්න හදනවා. ඇත යනු ඒකාන්තයකින් නැත යනු ඒකාන්තයකින් මේ අන්ත දෙකේ පැමිණ නැතු බුදුරජාණන් වහන්සේ මාධ්‍ය තුල නිවන් සත්‍ය කරා ගමන් කළා කියනවා. ඇත යනු ඒකාන්තයක් නැත යනු ඒකාන්තයක් ඔය අන්ත දෙකේම යන්නේ නැතුව යන්නේ මාධ්‍ය තුල. එහෙනම් මොකද මාධ්‍ය? ආත්ම අනාත්ම ඇත නැත. ආත්ම ඇත අනාත්ම නැත. ආත්මයක් නැහැ. ආත්මයක් තියෙනවා. ඇතයි නැතයි අන්ත දෙක. නමුත් අද වෙහිලා තියෙන දෙයක් මේ. එනම් මොකද්ද වචනේ? අනත්තා කියේ මොකද්ද? අනත්තා පාලියෙන්. අනර්ථා අනර්ථ කියන්නේ සංස්කෘතයෙන්. අපේ වචනේ මොකද්ද? අනාත. දේශී වචනේ ළඟම තියෙන්නේ. සිංහල වචනේ අනාත. පාලි වචනේ අනත්ත. සංස්කෘත වචනේ අනර්ථ. වචන පටලවා ගන්න මොකටද? යමත් දුක නම් යන් දුක්ඛං තදනත්ත. යම දුක නම් ඒ අනාතයි. අන්න නිවන් දකින්න වචනේ අනාතයි. එනවා දැක ගන්න ඕනේ මොකද්ද? අනාත්ම නෙමෙයි අපි දකින්න ඕනේ, අනාත දකින්න ඕනේ. අනාත කියන වචනේ එනකොට අපිට ධම්මාර්ථය ඇවිදිලා මාධ්‍යයේ පිහිටෙනවා. ආත්ම අනාත්ම කතා දෙකෙන් අපි අහක වෙලා. අපි පිහිටන්න ඕනේ අනාත කියන වචනේ. අපේ වචනේ තදනත්තා කිව්වේ එබැවින් එක අනාතයි. අන අනාත ධර්ම කියනකොට අපිට විශාල ගැඹුරු වැටහීමක් එනවා. එහෙනම් මොනවාද? රූපස්කන්ධය කියන්නේ ලෝකයේම කොටසක්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ මේ ලෝකේ හැදිලා තියෙන්නේ ওই ටිකෙන් නා. රූපයෙන් හැදුනා වූ ලෝකයක් ඇතනම් රූපස්කන්ධේ රූප ලෝකයයි. රූප ලෝකේ අනාතයි. ඔන්න කර්මස්ථානයේ වචනයක් ආවා. රූප ලෝකේ හැටි මෙච්චරලා විග්‍රහ කළා. රූපස්කන්ධයන්ගේ හැටි විග්‍රහ කරපුවාම දැන් අපි නිගමනයක් කළා. ඒ බඳු රූපස්කන්ධයක් අල්ලා ගත්තොත් අනාතේ තමයි. අපි අනාතයි. එහෙනම් අපි දකින්න එක දෙයක්. රූප ලෝක අනාතයි. ඒ රූපස්කන්ධ සියල්ලටම යන රූප ලෝක. එහෙනම් ඒ බඳු